විශේෂයෙන්ම මේ ශාසනයේ අපි නුවණින් තේරුම් ගත යුතු ධර්මතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ භාවනා ප්‍රධාන වශයෙන් මං කිව්ව කොටස් දෙකක් තියෙනවා කියලා. චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා කියලා. චිත්ත භාවනාව කරනකොට නැත්තම් හිත වඩනකොට ඇතිවන ගතිවල නොරවටෙන්න තමන් හිත වඩන හැටි දැනගෙන ඉන්න ඕනේ. එතකොටයි එයාට හිත වඩනකොට ඇතිවෙන කෙලෙස්යෙන් අහු නොවි මිදෙන්න පුළුවන්. ගවට නුවණින් කරන වැඩේ නැත්තම් කෘත්‍යය මොකද්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි එයාට නුවණ වඩන්න පුළුවන්. නුවණින් දකින්න පුළුවන්. අපි දන්නවා මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා බොහෝම තියුණු සමාධි තිබුණු අය හිටියා. ආලාර කාලාම උද්දක රාම පුත්ත වගේ අය, ඒ වගේම ඔය අසිත තවස වගේ අය, ඒගොල්ලෝ දිවා විහරණයට යන්නේ දිව්‍ය ලෝකෙට. දවල් දහනේ වලඳලා පොඩ්ඩක් විවේකයෙන් ඉඳ කියලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඉඳලා එන්නේ. ඒ වගේ හිත දියුණු කරපු අය හිටියා. ඒ මොකද්ද? සමාධියේ බලයේ සමාධියේ ලක්ෂණය. හිත වඩනකොට හිත වඩන එකේ ලක්ෂණය තමයි පෙර නොදුටු ඉරු අද්දකීම් තමන්ට ලැබෙනවා, බොහෝ ලැබෙනවා. අපි කවදාවත් නොගිය පාරක යනකොට වෙනදට ගිය පාරේ තිබුණු දේවල් වලට වඩා වෙනස් දේවල් පෙනීම පුදුමයක් නෙමෙයි. අපි මේ ආයතන හයේම හැසිරලා ජීවත් වෙච්ච අපි ඒ ඇසුර අඩු කළා, සිත පැත්තට නැඹුරු වෙලා ඒ ඔස්සේම යනකොට පෙර නොවිරු අද්දකින් ලැබෙනවා කියන එක ධර්මතාවය. මේ කය සැහැල්ලු වෙනවා, නිබර වෙනවා, අරමුණු නැති වෙනවා, අරමුණු හිඳෙනවා. ඊට පස්සේ ඕනම අරමුණක ඇලෙන්නේ, ගැටෙන්නේ, බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවනි. ඊට පස්සේ තමන්ට ඕන වෙලාවක් ඉන්න පුළුවනි. ඊට පස්සේ ආලෝක නිමිති පහළ වෙනවා. ඊගාවට මේ ප්‍රകൃතියෙන් පෙනෙන දේට වඩා මේ වස්තු විනිවිද යන මට්ටමේ පෙනෙන මට්ටමට එනවා. මේ ඔක්කොම චිත්ත භවනාවක තියෙන ලක්ෂණ. මේ අවකාශයේ තියෙනවා රූප, අපිට අද ප්‍රකට නැහැ, දන්නේ නැහැ. නමුත් මේ පියවි ඇහිං, හීනෙන් නෙමෙයි පියවි ඇහිං දකින්න පුළුවන් මේ රූප කියන මට්ටමෙන් මේ ප්‍රසාදයෙන් සුකම වෙනවා. පක්ලේශ කියලා සූත්‍රයක් ඇති. ඒ සූත්‍රය බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට ගොඩාක් රූප පේනවා, ඈත පේනවා. සමහර වෙලාවට පේනවා හරි අඩුයි. මොකද කියලා බලනකොට සමහර ඇහැ ලොකු වුණාම ගොඩාක් ඈත පේනවා, ඇහැ පොඩි වුණාම පේන ප්‍රමාණය අඩුයි. ඇහැ ලොකු වෙන්නේ කොහොමද කියලා බලනකොට හොඳට සමාධිය තියුණු වුණාම ඇහැ ලොකුයි කියලා තේරෙනවලු. සමාධිය අඩු වෙනකොට ඇහැ පොඩි කියලා තේරෙනවලු. ඒ වගේ මේ පියවි ඇහෙන් අර එක ස්වාමීන් වහන්සේලා දෙනමක් භවනා කර කර ඉන්නවා. ඉන්නකොට කුටි ඉඳගෙන එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා, මට මෙතන ඉඳලා අර මලසුන්ගේ තියෙන මල් ටික පේනවා කියලා. ප්‍රകൃතිය මේ මසසින්ම. ඊට පස්සේ අනිත් හඳුරක නැගත්නි, ඒක කවර කතාවක්ද? මට යොදුන් හතරක් ඈත මුදින්න මාළු පේනවා කියලා. එතකොට මේව ඔක්කොම යම් දේවල් පෙනෙනවා නම්, ආලෝකෙනවා නම්, ශුන්‍යතාවයන් දැනෙනවා නම්, මේ ඔක්කොම සමතයක කෘත්‍ය, සමතයක ලක්ෂණ. තේරෙනවා නේද? කිසිම වෙලාවක ඒ මට්ටම් වලටපත් වුණා කියලා ආශ්‍රයක්ෂය වෙන්නේ, ආශ්‍රයක්ෂය වෙන දර්ශනය වෙනම එකක්. ඒ විතරක් නෙමෙයි, තව හොඳට හිත දියුණු කළා මේ ඖදාරික කයෙන් කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපෙන් මේ මම කියලා තම තමන්ට හිතන්න පුළුවන් මේ ශරීරය මේ ආත්ම භාවය එහෙම වෙලියට ගත්ත හැකි. හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොපුවකින් කඩුව යම්සේ ඇදලා ගන්නේද ඒ විදිහට මනෝමය කය අරගෙන ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ කය තියෙද්දි ඒකෙන් යන්නෙන්න පුළුවන්. ඒකද චිත්ත භවනාවක තියෙන ලක්ෂණ. සමාධියක තියෙන ලක්ෂණ. ඒ දෙයයට කෙලෙස් හෙල්ලිලවත් නැහැ. ඊට පස්සේ මේ කිසිම අරමුණක් නොදන්න නොදකින කෙටියෙන් ගත්තාම සංඥාවක්වත් තියනවද නැද්ද කියන තැනට නොතේරෙන තැන දක්වා හිත වඩන්න පුළුවන්. එතකොට බාහිර දේවල් මේ ඖදාරික නිමිති ගැන කවර කතාද මේ වැනුවෙලි ඉන්න මට්ටම හිතේ පහළ වෙන සංඥාවකවත් උත්සාහයකින් තොරව නොවැලි ඉන්න පුළුවන්. ඒත් අවිද්‍යා අනුසය ගෙවිලා නැහැ. මේ ශාසනයේ ක්‍රම දෙකක් තියෙනවා. සංඥා සමාපatti සහ නිරෝධ සමාපatti කියලා. සංඥා සමාපatti කියලා කියන්නේ මේ කාම මට්ටමේ මේ මට්ටමේ පෙනෙන ඇහැට පෙනෙන රූප මේ විදිහට රූප පෙනෙන මට්ටමට කියනවා කාම සංඥාව කියලා. මේ මට්ටමේ අවකාශ ධාතු ඇසුරු කරගෙන මේ මට්ටමේ පෙනෙන මට්ටමට කියන්නේ කාම සංඥාව කියලා. මේ මට්ටම නීවරණ චිත්තයේ සහිතවමයි. ඒක හොයාගන්න හොඳ පහසු ලක්ෂණයක් තියෙයි. ආධ්‍යාත්මික බාහිර දෙපැත්ත බෙදිලා තියෙනවා. මේ කාම මට්ටමේ කාම අධ්‍යාත්මික බාහිර තමන් ඉන්නවා කියලා වෙන් කරලත් දකින්න පුළුවන්. බාහිර අනිත් පුද්ගල අනිත් අය ඉන්නවා කියලා දකින්න පුළුවන් මේ කාම සංඥා මට්ටමේදී. ඊට පස්සේ කාම සංඥාව අතහරිනවා ප්‍රථම ධ්‍යාන සංඥාවට හිත තබලා. එතකොට ආධ්‍යාත්මික බාහිර දෙපැත්තක් නැහැ. මෙහි ආධ්‍යාත්මික කය තමන්ව දකින්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන් එක ඉරියව්වකවත් තමාව දකින්නේ නැහැ. හතර ඉරියව්වම මිදිලා. කාම ලෝකේ කිසි ගනුදෙනුවක් නැදෑයේ සතර මහා ධාතුවේ දකින්නේ නැහැ. මේ ඇහිං මේ ශරීරය දිහා බැලුවත් එයාට පේන්නේ රූප ආයතනයක්. බාහිරයි කියලා අදාපි කතා කරන රූපේ දැක්කත් ආධ්‍යාත්මිකය කියලා කතා කරන රූපේ දැක්කත් ඇහැට සාපේක්ෂව රූපෙම කියන තැන මිසක එයාට ආධ්‍යාත්මික වෙන තමන් නියෝජනය වෙන කයක් දකින්නේ නැහැ. ඒ මට්ටමට හිත තබලා මේ ආධ්‍යාත්මික බාහිර දෙපැත්ත බෙදෙන ගති අතහරිනවා. මේ සංඥාව අතහරිනවා ප්‍රථම ධ්‍යාන සංඥාවල හිත තබලා. ඊට පස්සේ ඒ සංඥාව තුළ හොඳට සංඥා සිහි කරන්න පුළුවන්. අපි ගෙදර සිහි කළා, ළමයෙක් සිහි කළා, දරුවෙක් සිහි කරන්නේ. ඒ වගේ අරමුණු සිහි කරන කමට තමයි කියන්නේ විතක්ක කියලා. සිහි කළා දරුවා ගැන හොඳට හිතන කම, ගෙදර ගැන සිහි කළා ගෙදර ගැන හිතන කම, අරමුණේ හැසිරෙන කමට කියනවා විචාර කියලා. ඒ ප්‍රථම ධ්‍යාන මට්ටමේදීත් හොඳට අරමුණු හිතින්ම සිහි කළා. මේ දැකපුවහපු අරමුණු සිහි කළා ඒක හැසිරෙන්න පුළුවන්කම තියේ. විතක්ක විචාර මට්ටම. ඊට පස්සේ ඒ අරමුණක තියෙන විතක්ක විචාර අරමුණු සිහි කළා ඒකේ හැසිරෙනවා කියන ගතියත් අයින් කරනවා. අවිතක්ක අවිචාර කියන අරමුණු සිහි කරන්නෙත් නැති අරමුණු වල හැසිරෙන්නෙත් නැති මට්ටමේ සංඥාවකට හිත තබලා ද්විතිය ධ්‍යාන සංඥාවට හිත තබලා ඊට පස්සේ ඒ සංඥාවේදී නිකන් හරියට වතුරක රබර් එකක් තිබ්බහම උත්සාහයක් නැතුව ඔහේ රැඳිලා තියනවා වගේ ජීවිතයේම ප්‍රීති සුඛයේ මිසක ප්‍රීති සුඛයේ මත ජීවිතය රැඳිලා තියෙන්නේ. ඒ මත සංඥා තියෙයි. ඊගාවට ඒකෙත් නොයැලෙන්න චතුත්ථ ධ්‍යාන සංඥාවට හිත තබල උපේක්ෂා සහගත ස්වභාවයට හිත තබල අරකිනුත් අතාරිනවා. ඊට පස්සේ ඒ උපේක්ෂාව අතහරිනව අනන්තෝ ආකාශෝ කියලා අනන්තෝ ආකාශයේ සංඥාවට හිත තබලා ආකාශය කියන එක දැනගත්තෙත් හිතෙන් නේද කියලා නුවණින් ආකාශය අරමුණු කරන හිත අරමුණු කළා. විඥානයේ අරබය සංඥාවක් අරගෙන ආකාශය අනුගේ සංඥාව අතහරිනවා. විඥානය කියන එක ගත්තාම අනන්ත පරිමාණු සිත සීමා නොකළ හැකි සිත අරගෙන, සිත කියන්නේ කිසිවක් නෙවෙයි ධර්මතාවයක් කියලා, නත්ති කිංචී කියලා ආකින්ච ආයතනයට හිත තබලා කිසිවක්ම නැහැ කියන ශුන්්‍යතාවයට, නැතිකමට, මුකුත්ම නැතිකමට හිත තබලා විඥානය කියන අත්දැකීමත් අතහරිනවා. හිතගෙන තියෙන අත්දැකීමත් අතහරිනවා. ඊට පස්සේ කිසිම සංඥාවක් සංඥාවක් තියෙනවා, සංඥාවක් ඇති බවවත් ප්‍රකට නැති මට්ටමට හිත වැඩෙනවා. එතෙන්ට හිත තබලා මේ සංඥාවත් අතහරිනවා. ඔච්චරයි යන්න පුළුවන්. සංඥා අවසංකාර අවශේෂ වශයෙන් පවතිනවා සංඥා සමාපatti. ඔය ක්‍රමයේ සංඥා සමාපatti ඔය සමතේ ලක්ෂණය. මේ විදිහට යන ගමන් මග තියෙන්නේ කොහොමද? සංඥා සමාපatti. මේ සංඥාව අතහැරියා මේකට පැමිණිලා, මේ සංඥාව අතහැරියා මේකට අතහැරලා. අනු පූර්ව විහාරය කියලා කියනවා. මේ සංඥාව අතහරන මේකට, මේ සංඥාව අතහරන මේකට කියලා ඔහොම සංඥා සමාපatti. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. ඒක තියෙන්නේ මේ ශාසනය විතරයි. සංඥා සමාපත්තියනොත් අතහරින්න පුළුවන් යාට අරමුණු. නිරෝධ සමාපත්තිය වශයෙන් පැමිණෙන ක්‍රමයක් තියෙනවා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ නාම රූප ධර්මයන්ගේ නිරෝධයට, සලායත නිරෝධයට හිත තබලා මේ සංඥාව, කාම සංඥාව ගෙවනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානෙ උපන්නාම ඒ උපන්න ධර්මයන්ගේ නිරෝධයට හිත තබලා ප්‍රථම ධ්‍යාන සංඥාව අතහරිනවා. ඊට පස්සේ ဒုတိය ධ්‍යාන මට්ටමට වැඩුණාම ඒ ဒုတိය ධ්‍යාන සංඥාව නිරෝධයට හිත තබලා ඒක ඇලෙන්නේ නැතු වෙනවා. මේ ධර්මයන්ගේ ඇලෙන්නේ නැති, කාම මට්ටමේ ඇලෙන්නේ නැති නිවනට හිත තබලා, රූප මට්ටමේ ඇලෙන්නේ නැති නිවනට හිත තබලා, අරූප මට්ටමේ ඇලෙන්නේ නැති නිවනට හිත තබලා. මේ විදිහට යන ක්‍රමෙට කියනවා නිරෝධ සමපත්තිය. ඊට පස්සේ මේ සමාධිය හොඳටම බලවත් වුණාම අර නිරෝධියට සමවැදිලා, සමවැදින්න පුළුවන් සමවැදිලා විඥානය නිරුද්ධම, සංඥා නිරුද්ධම කළ දවස් 7ක් හිටියා යකි. නිරෝධ සංඥාව සහ සංඥා නිරෝධය කියලා දෙකක් තියෙනවා. මම මේ කියන්නේ ඕගොල්ලන්ට සාසනේ ටික 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 දැනගන්න. මේවා ජීවිතයකට අවශ්‍යමයි, නැත්නම් අපි රැවටෙනවා. සඤ්ඤා නිරෝධය සහ නිරෝධ සංඥාව කියලා ධර්මතා දෙකයි. සඤ්ඤා නිරෝධය නිරෝධ සංඥාව කියලා කියන්නේ මොකක්ද? සංඥාවක් තියෙනවා නිවන අරමුණු. දැන් මේ රූපය දකිනකොට මට රූපයේ හැඩතල පෙනෙන කමට කියනවා රූප සංඥාව කියලා. යමක වර්ණ පෙනෙන බව, හැඩසටහන් පෙනෙන කම, ඒකට කියනවා රූප සංඥාව කියලා. ඉස්සලම් මතක කරන සංඥා සංඛාර කියන දෙක වෙන් කරලා දැනගන්න අපි පුළුවන් වෙන්න ඕනේ. නමුත් තව කෙනෙකුට පෙන්වන්න බෑ සංඥා වර්ණය සංඛාරයකින් විවහාර නොකොට. තේරුණේ භාෂාවනේ, තේරෙනවා කියන්නේ. දැන් මම මොකක්ද හැද බලාගෙන ඉන්නේ කියලා මට පේනවා S2 දෙකට. දැන් හැඩ සටහනක් මම යමක් දිහා බලාගෙන ඉන්නවා. නමුත් මම බලාගෙන ඉන්න දේ තව කෙනෙකුට පෙන්වන්න සකස් කරන්න මට ක්‍රමයක් නැහැ. තියෙන්නේ එකම ක්‍රමයයි, විඤ්ඤාප්ති කියලා. නැතිනම් සංඥාව ආරම්භය සංඛාර කළාම හිතීමකින් හෝ කීමකින් හෝ කිරීමකින් විතරයි මට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් විශේෂයෙන් කාය විඤ්ඤාප්ති, වචි විඤ්ඤාප්ති කියලා ඇඟිල්ල දික් කළා හෝ පෙන්වන්න පුළුවන් මට. එතකොට ඔන්න ඕගොල්ලෝ තී දිහා බලනකොට මම බලන සංඥාවම ඕගලන්ටත් හම්බ වෙනවා. එතකොට මන් දකින දෙයම දැක්ක කියනවා. එහෙම නැතිනම් වචනෙන් හෝ මම බලාගෙන ඉන්නේ අර බිත්තියේ තියෙන බස්තම දිහා කිව්වහම ඔන්න ඕගලන්ට හැරිලා බලන්න පුළුවන්. නැත්තම් දන්නවද මම බලා හිටියේ මොකක් දිහාද කියලා? දන්නේ නැහැ. එතකොට සඤ්ඤාවක් හැම වෙලාවෙම සංඛාරයෙන් වෙන් කළ හඳුනා ගන්න ඕනේ අපි. සංඥාවට විවහාර කළමයි කියන්නේ කියන කාරණාව දැනගන්න ඕන මේ ස්කන්ධයෙන්. ඒකට අපි කියන්නේ දැන් අර මාස 3 4ක් 5ක් 6ක් ගිය පුංචි ළමයි අඬනකොට අම්මලා එල්ලනෝනේ අර ටිලින් 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 ගාලා පාට පාට බෝල කැරකෙර කියන ඒවා. දැන් මේ පුංචි ළමයාට වර්ණ පෙනෙනවා. තේරෙනවා නේද? වර්ණ පෙවුනට මේක නිල්, මේක කහ, මේක සුදු, මේක රතු කියලා විවහාර කරන්න බෑ. දන්නේ නැහැ. ඒ වගේ වර්ණ පෙනෙන මට්ටමට සංඥාව කියනවා. තේරෙනවා නේද? නමුත් ඒ සංඥාව සුදු කහ නිල් කියනකොට සංකාරයකින් විවහාර කළා. ඒ හිතන කමට තමයි සංකාරය කියලා කියන්නේ. තේරෙනා නේද? එතකොට සංඥාවක් කිසිම වෙලාවක අපිට විවහාර මට්ටමට ගන්න බෑ සංකාරයකින් තොරව. සංඥාව කියන මට්ටම පෙනෙන මට්ටම. පෙනේ කෙනා කෙනා තුල හැඩ සටහන් වර්ණ සටහන් කුමන හෝ ධර්මයක පෙනීම ඇසීම මාත්‍රයක් තමයි සංඥා මට්ටම කියන්නේ. ඒකයි හැම වෙලාවෙම සංඥාව විවහාරයට නිදානය සංඥාව වෝහාර වේපක්කම් භික්කවේ සංඥම් වදානි. සංඥාවගේ විපාකේ විවහාරයයි කියලා කියමි. සංඥාංච පජානාති සංඥා සමුදයංච පජානාති සංඥා නිරෝධංච පජානාති සංඥා වේමතතංච පජානාති සම්මා සංඥා විපාකංච පජානාති සංඥා නිරෝධගාමිනී පටිපදංච පජානාති කියලා. සංඥාව දන්නවනම් සංඥාවගේ ඇතිවීම දන්නවනම් සංඥාවගේ වෙනස්කම දන්නවනම් සංඥාවගේ විවහාරය සංඥාවගේ විපාකය මොකද්ද කියලා දන්නවනම් සංඥාවගේ නිරෝධය දන්නවනම් සංඥා නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවනම් මෙපමණිනුත් සසරින් නික්මීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දනි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනෝනේ. ඉගෙන ගන්න තියෙන ශාස්ත්‍රය කොච්චරද අපිට නේ. එතකොට මේ සංඥාවකට තමයි අපි විවහාර කරන්නේ. එතකොට ඒ වගේ කුමන හෝ සංඥාවකින් අපි ඉන්නකොට ඉන්නවනම් ඒකට කියනවා අපි ජීවත් වෙ ඉන්නවා කියලා. යම් කිසි කෙනෙක් තුල කිසිම වෙලාවක හිතක සංඥාය දිල නැත්නම් එයාට කියන එක අසංඥාය නැත්නම් විසංඥ වෙලා කියලා දන්නේ නැහැ. මුකුත් දන්නේ නැහැ. ඒිට මෙහා අපි හැම කෙනෙක්ම මේ රූපයක නෙමෙයි අපි රූපයකට කෙලෙසේකින් ගියාට පෙනෙනව ඇහෙනව කියලා කියන හිතක සංඥා මට්ටමක් කියදෙන්නේ. තේරෙනව නේද? අපි සංඥාවකින් ජීවත් වෙන්නේ හැම වෙලාවෙම. සංඥා සහිතයි විඥාන සහිතයි අපි. එතකොට අපිට පෙනුණු ඇහුණු සියලු ධර්මයන් සිහි කරද්දිත් මෙහෙම සිහි කරද්දිත් සිහි කරන ධර්මයෝ නිරුද්ධයි නේද කියලා දකින්න පුළුවන්. දැන් ඕගොල්ලෝ ඉන්න කුටිය සිහි කරන්න බලුවා. සිහි කරනකොට ඕගොල්ලන්ට භවයමයි පෙනෙන්නේ නිවන පේන්නේ නැහැ. ඒ කියන්නේ කුටිය ඇති බවමයි පෙනෙන්නේ. හිත හොඳට වැඩුණාම ඔයා කුටිය කියලා සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා නිරෝධයේ මරමුණු වෙනවා මිසක කුටිය ඇති බව හම්බ වෙන්නේ නැහැ. ඒකට කියනවා නිරෝධ සංඥාව කියලා. නිරෝධ සංඥාව කියලා. භවයේ තියෙනවා නම් නිවන නැහැ, නිවන තියෙනවා නම් භවය නැහැ කියන්නේ කුටිය තිබුණොත් නිරෝධේ ඒ දැකපු නාම රූප දෙකේ නිරෝධය අහු වෙන්නේ නැහැ. දැකපු නාම රූප දෙකේ නිරෝධය අහු වුණොත් කුටියක් අහු වෙන්නේ නැහැ. තේරෙනේද? අපිට මේ හිතේ කෙලෙසයක් පුතේ තියෙන්නේ. දැන් තියෙන කුටියමමයි කියලා හිතෙනවා මිසක සිහි වෙන්නේ සිහි කරන්නේ තියෙන දෙයමයි කියන හැඟීමමයි අපිට තියෙන්නේ. ඒ තමයි භවයේ ලක්ෂණය. එහෙම නැතිනම් මේ කාම භූමි භවය කියන එකක් නැත්තම් කාම භූමි විපාකයක් පේන්නේ නැහැ. අපිට කාම වස්තුවකින් විපාකයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. කාම වස්තුවකින් විපාකයක් ලබන්න පුළුවන්කම තියෙන භවය තියෙන හින්දා. ඔන්න ඔය භව නිරෝධයට කියනවා සලායත නිරෝධය කියලා. එතකොට දැකපු ඇහැ රූප දෙකත් එයාට නිරුද්ධයි. එතකොට ජාති නිරෝධයි. හිටපු මම නැහැ. දැකපු ඇහැ නැතිනකොට හිටපු කෙනත් නැහැ. එතකොට ජරා මරණ දුකත් නිරෝධයි. නිවරණට කියන සලායතන නිරෝධය, භව නිරෝධය, ජාති නිරෝධය, දුක්ඛ නිරෝධය කියලා සිහි කරන් අනන්න බැල්ල පෙන්න දුක් වූ කිසිම දෙයක් නැහැ. ඔය වගේ නිරෝධ සංඥාවට හිත තබලා අම්මා කියලා සිහි වෙනකොට නිරෝධයට හිත තබලා මේ නිමිත් අතහරින්න පුළුවන් මට්ටමට දක්ෂ වෙනවා. තේරෙනවා නේද? ওই විදිහට හුරු කළා හුරු කළා හුරු කළා දැන් අර සමාධියේ ලක්ෂණය උනේ සමත නිමිත්ත වඩලා 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 කාමයේ අතහැරලා ප්‍රථම ධ්‍යාන මට්ටමට ආපු එක. ඒකේ වඩලා 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 ဒုတိය ධ්‍යානට ආපු එක ඒක සංඥා සමාපatti. දැන් උපදින උපදින කාම නිමිති අතහරන නිරෝධිත හිත තබල. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරන්නේ ඒක. ඒකට කියනවා නිරෝධ සමාපatti වශයෙන් යන. නිරෝධිත හිත තබල කාම මට්ටම අතහැරියාම ඊට පස්සේ රූපවචර මට්ටමේ හම්බ වෙන මේ වගේම හිතන්න පුළුවන් නිමිති සිහි කරනකොට ඒකෙත් පේන්නේ රූප භවය හැදෙනවා කියලා සිහි කරන දේ තියෙනවා වගේ අද විදියමයි එදාට. එදාට පේන රූප හිතින් සිහි කරනකොට තියෙනවා වගේ තේරෙන්නේ. ඒ ධර්මයන්ගේ Nirodhe tabala හිතේ නිමිති වල හැසිරෙන එක නතර කරනවා. අද අපි කාම වස්තුන්ගේ විතක්ක ਵਿਚාර සහිතව ඉන්න ගතිය අතහරවනවන Nirodhe හිත tabala එදාට ප්‍රථම ධ්‍යාන මට්ටමේ නිමිති වල විතක්ක ਵਿਚාරණ ගතිය අතහරිනවා Nirodhe හිත tabala ඒ ප්‍රකට ප්‍රකට සංඥාව අතහරිනවා Nirodhe හිත tabala ඒකටම හිත සමාදිත් වෙනවා. ඊට පස්සේ දැන් Nirodhe හිත tabala මේක අතහරිනවා. නමුත් Nirodhe කියන සංඥාවක් තියෙනවා යාට. තේරෙනවා නේද? දැන් රූප සංඥාව නෙමෙයි දැන් කුටිය කියලා සිහි කරනකොට මේක අතහැරියානේ දකින කොටත් මේ ටික නිරුද්දයි කියන තැනට හිත tabala. එතකොට Nirodha සංඥාවකින් ඉන්නේ යා. නෝනින් බලන්නේ නිරුද්දයි දැකපුවහපු නාම රූප ධර්මයන්ගේ Nirodhe අරමුණු කළ හැකි. ඒකට කියනවා Nirodha සංඥාව කියලා. හිත හොඳට සමාධිනම් කුටිය කියලා සිහි කරනකොට සිහි කරපු ධර්මයන්ගේ සිහි කරනකොටත් ඒ ධර්මය නිරුද්දයි කියලා Nirodha සංඥාවක් ගන්නවා. ඊට පස්සේ Nirodha සංඥාව අරමුණු කළේද මේ ස්පර්ශය නිසා ස්පර්ශයෙන් සහටගත වේදනා සංඥත් නිරුද්දයි කියලා නානත්‍යක් මෙනෙහි නොකොට එක්ම වේදනා සංඥාවගේ Nirodhe දකිමින්ම සමවදිනවා. එතකොට සංඥා නැහැ. සංඥාවද නිරෝධයට යනවා. එතකොට විඥානයක් නැහැ, සංඥා නැහැ, මුකුත්ම නැහැ, ධන්නේම නැහැ. මලමිනියකයි Nirodha සමාපත්තියට සමවැදුණු ශරීරයකයි වෙනස්කම් ටිකෙන් විතරයි හඳුනාගන්නේ. මලමිනියක මේ ඇහැ කන නාසය දිව ආදී ප්‍රසාද ටික ඔක්කොම බිඳිලා මැරිලා ප්‍රසාද ටික බිඳිලා Nirodha samapattiට සමවැදුණු කෙනාගේ ප්‍රසාද අද්දි ප්‍රසන්නයි. මලමිනියක ශාරීරියේ උෂ්ණේ හිඳෙනවා. ආයුෂ හිඳෙනවා. Nirodha samapatti සමවැදුණු කෙනාගේ ශාරීරියේ උෂ්ණේ තියෙනවා, ආයුෂ තියෙනවා. එච්චරයි වෙනස. වෙන සිත් මුකුත්ම නැ දවස් 7ක් හිටියයි. දවස් 7න් පස්සේ Nirodha samapattiෙන් නැගිට්ටට පස්සේ ඒ මනස නිවනට මේ නාම රූප දෙකේ Nirodheටම නැමිල බරව පවතින. ඒ ක්‍රමයේ ඒ තාක්ෂණය තියෙන්නේ මේ ශාසනය විතරයි. ඒක වෙනම හුරු කරගෙන යා යුතුයි. ඒක ඥාන දර්ශනයක්. නුවණින් බලලා 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 නුවණ භාවිතා වෙච්චකම නිසාම සාක්ෂාත් වෙන ධර්මයක්. භවය හදලා තියෙන්නෙම අවිද්‍යාවෙන්. නිවන කියන එක සාක්ෂාත් වෙන්නෙම විද්‍යාවෙන්. අවිද්‍යාව හා විද්‍යාව අතර තියෙන ගනුදෙනුවක් මතයි නිවන හා සසර කියන එක විද්‍යමාන වෙන්නේ මිසක හිත වැඩිමට ඒක සම්බන්ධ නැහැ. නිවනේ ලක්ෂණ ටිකටම එන්න පුළුවන් හිත වඩලා මේ පැත්තේ. කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නේ නැති මට්ටමට එන්න පුළුවන් හිතවලල හිත වැඩිමත් ප්‍රවණතාවයේ තීක්ෂණයි. නමුත් මේ ඥාන දර්ශනයකින් කරන වැඩේ කරන්න බෑ. දැන් අපි කියමු කුටිය කියලා සිහි වෙන්නේ නැති මට්ටමට ගත්ත හැකි. සිහි කළොත් සිහි කරන හිතත් මන්නේ සිහි කරන්න කියන තැනට ගත්ත හැකි සමාධියෙන්. නමුත් මේ පැත්ත ගෙවුනේ නුවණකින් බලලා නෙමෙයි. මේ සමාධිය හරියට යකඩ කනුවක් කොන්ක්‍රීට් එකකුත් අවුරුදු 100 ගණනක් යනකොට දිරනවා වගේ මේ සමාධිය හොඳටම තදයි නම් ඝනකමයි නම් බලවත් නම් කල්ප 84000ක් තියෙනවා. සමාධිය දිරනවා ටිකෙන් ටික. සමාධිය ජරාව ස්වභාව කොටේ ධර්මයක්, මරණ ස්වභාව කොටේ ධර්මයක්. ඒ සමාධිය දිරනවා. ඒ සමාධිය දිරපු දවසට ආයෙත් මනස හිටපු තැනට සිහි කරන දේ පෙන්න දෙයට, පෙන්න දේ සිහි කරන දෙයට දෙක එකට යාය කරන මට්ටමට ආයෙනවා. ආයෙත් භවය හැදෙනවා. ඒ නිසා අනුසය හිටිනවා ඒකේ. මම මේ මතක් කළේ හිත වඩන එකේ සහ නුවණ වඩන එකේ ලක්ෂණ මොනවද කියලා ඕගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ පුතේ. එහෙම වුණොත් අපිට මේ පැවිද්ද නිෂ්ඵල වෙන්නේ නැත්තම් අපි චූටි සැපයකට මහ විශාල වස්තුවක් අතහරිනවා. ඒ කියන්නේ හිත වඩන එක පහසුයි පුතේ. ඥාන දර්ශනීය අපහසුයි. ධර්මයේ උපමාවකට පෙන්වන්නේ සමාධිය සමතය කියන්නේ හරියට වතුරක නැවකින් බෝට්ටුවකින් යන්න වගේ. විදර්ශනාව කියලා කියන්නේ හරියට පීනගෙන යන්න වගේ. නැවකින් බෝට්ටුවක යන තරම් පහසුද පීනන එක? අපහසුයි. විදර්ශනාව කියන්නේ හරියට පීනනවා වගේ. ඒක ලේසි නෑ. සමාධි නිමිත්තක් වඩලා හිත තබලා යනකොට වැඩ කරන්න අමුතු මහා ගොඩක් නෑ මෙනේ කර කර ඉන්න. බලන්න එකම දේ ඔහේ හිත හිත ටිකක් ගියහැකි. ගියාට පස්සේ කන්දක් උඩට ගිහිල්ලා තල්ලු කෙරුවාම ආපහු වෙහසක් ඕනේ, ඉබේ යනවා වගේ. ඉබේ වැඩ කරන මට්ටමටපත් වෙනවා. හැබැයි ඥාන දර්ශනියත් එහෙමයි. ඥාන දර්ශනියත් කන්දට නගින කම විතරයි අමාරු. ඊට පස්සේ ඇත්ත පෙනෙනවා කියන එකට තල්ලුවක්වත් ඕනේ නැහැ. ඉබේම පෙනෙන මට්ටමට එනවා මේ. මොකද හැම සමතයක් තුලම අනිවාර්ය නැහැ විදර්ශනාව. ඇත්ත ඇති හැටි දැකීම. හැම ඇත්ත ඇති හැටියක් දැකීම තුලම අනිවාර්යයි සමතය තියෙනවා. රුපියලක සතවල කවදාවත්ම රුපියල් නැහැ. සතවල රුපියල් නැහැ. රුපියලක අන්තර්ගතයි සත. 700ක් රුපියලයි. සතවල අන්තර්ගතයි, රුපියල් වල අන්තර්ගතයි මොකද්ද? සතය. සතවල රුපියල් නැහැ. ඒ වගේ සමාධිය සත වගේ. ඒකේ රුපියල් නැහැ. විදර්ශනාව නැහැ. විදර්ශනාව රුපියල වගේ. ඒකේ සත තියෙනවා. විදර්ශනාවේ සමාධිය තියෙනවා. කෙනෙක් විදර්ශනාවට උපකාර පිණිස සමාධියක් වැඩුවොත් ඒකත් විදර්ශනාවටම යනවා මිසක. ඇත්ත දැකීමටම උපකාර වෙලා ඒකෙන් ඇත්ත දැකීමම පෝෂණය වෙලා සමාධිය ස්ථාවර කරනවා මිසක ඒක අහකට යන්නේ. ඒ නිසා මේ නිරෝධ සමාපatti ක්‍රමය නැත්තම් ඇත්ත ඇති හැටි දැකලා අනුසය ගිවාගෙන යනවා කියන සිද්ධාන්තය ඉගෙනගත යුතුමමයි, දැනගත යුතුමයි. ඒ ටිකමයි පුතේ අද මේ ශාසනයට නැත්තේ. ඕගොල්ලෝ පැවිදි ජීවිතෙන් හොඳ බුද්ධ පූජාවක් කරනවා පුතේ. මේ ධර්මය මේ වගේ කියලා දෙන්න උගන්වලා අහිංසක අයට කියලා දෙන්න පුළුවන්. මෙහෙම විස්තර කළා කියලා දෙන්න කෙනෙක් ඉදිරි පරම්පරාවට නැති වුණොත් හෙට දවසේ අයගේ ඇස් ඇරෙන්නේ කොහොමද? කවුද ඇස් අරින්නේ? ගිහිගෙවල් වල කට්ටිය එයිද කියලා දෙන්න. මෙහෙම ඉගෙනගෙන උගන්නමින් කටයුතු කරන අපේ ජීවිතයේ පොඩි අඩුපාඩුවක් වුණත් මගේ පුතේ අපි ණය නෑ මිනිස්සු අපිට දෙන බත් ටිකට. අපි ඒ ණය බේරලා තියනවා, බේරනවා. නියම විදියට සාසන ඉදිරියට ගෙනියන්න දායාද වෙමි. ඒක කරන්න පුළුවන් මේ වගේ හොඳට උගන්වන්න පුළුවන් හිතක් මනසක් හදාගත්ත කෙනෙකුටයි. ඉතින් ඕගොල්ලෝ තමයි පුතේ සාසනේ අනාගත බීජ ටික. ඕගොල්ලන්ගේ අතේ තියෙයි මගේ රත්තරන් පුතේ. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය තව කොච්චර කාලයක් නිර්මල ලෝකේ පවත්වනවද නැද්ද කියන වගකීම, යුතුකම, උත්තරය. ඉතින් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. සුවච කීකරුව ඉන්න තරමට වැඩිහිටි ගුරුවරුන්ගෙන් මේ බඳු ධර්මයන්ටත් එහා අපි නොදන්න නොදැක්ක දේ පහල කළ දෙයි. සුවච කීකරු කමින් මතු සද්බ්‍රහ්මචාරින් වහන්සේලාට ශාසනයට ආදර්ශයකුත් වෙයි. ඒ ශික්ෂණයම තමන්ට සිහි කළා ආධ්‍යාත්මික සුඛය ඇති කරගෙන සමාධියට උපකාර වෙයි. එබඳු ආනිසංස ධර්මකින් යුක්ත සුවච බවත් හදාගෙන මේ ධර්මය හොඳට ඉගෙන ගන්න පුතේ. මේ ක්‍රමවේද ඉගෙන ගන්න. ලෝකයාට රැවටෙන්නේ නැති විදිහට, ලෝකයාව රවට්ටන්න බැරි විදිහට උගන්වන්න කියලා දෙන්න පුතේ. අද දවසෙත් අපිටත් වඩා හදවතින්ම සාසනයට ඇවිල්ලා නිවන් දකින්නම කියලා වෙර වීර්ය කළා කළා ඒත් නිවන් දකින්න බැරුව මිය යන ජීවිත කොච්චර ඇද්ද? මේ ශාසනය තුලම රෑ දවල් දෙකේ වීර්යවන්ත වෙලා වෙලා මම දන්න බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. බොහෝ මිල මුදලක් පරිහරණය කරන්නේ නැතුව එක් වේල වළඳලා පිණ්ඩපාත ගිහිල්ලා කැලේ ඉඳලා වීර්යවන්ත වෙලා 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 ඒත් ඒකේ ප්‍රතිඵලයක් නොදන්න නොදකින කම නිසාම සිවුරු ඇරලා ගියාය දැකලා තියෙයි. ටිකෙන් ටික ටිකෙන් ටික අර රළු ප්‍රතිපත්ති ලෙහිලා දන්නේම නැතුව මිල මුදල් පරිහරණයට ඇවිල්ලා පන්සල් ආවාස හදාගෙන සාමාන්‍ය මට්ටමට ආපු ජීවිත පෙනේ තියෙයි. මේ කොහොම හරි මේ ඔක්කොමලා එහෙම උනේ පුතේ, ශාසනේ පිහිටකේ ජීවිතේ ලැබෙන විදිහට පෙන්වුවේ නැති නිසායි, පෙන්වන්න නැති නිසායි. ඒ නිසා මම කවදාවත් ඕගොල්ලන්ට ඉගෙන්වුවේ නැහැ, උගන්වන්නේ නැහැ මරණයෙන් පස්සේ ලැබෙන නිවන. ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ මේ දැන් අපිට ජරා මරණ දුකෙන් ඈතර වෙන්න පුළුවන් කියන ඥාන දර්ශනය. මොකක්ද ඒ ඥාන දර්ශනය? හැමදාම මම ඔය මතක් කරනවා, මතක් කළා. චුට්ටක්වත් කෘතිම වෙන්න එපා, ස්වභාවික ජීවිතෙන් පලා යන්න එපා. අපි මේ ශාසනයට ආපු සැබෑම අර්ථයට හිත තබන්න. සැබෑම තත්වය ගත්තොත් අතීත සංසාර විඳ දුක් පේන්නේ, ඒකත් අතහරින්නකො. අනාගතේ විඳින්න වෙන දුක් පේන්නේ, ඒකත් අතහරින්නකො. අම්මා තාත්තා සහෝදර ඥාති හිතයිසී මැරිලා අපිට දුක් වෙන්න පුළුවන් කම තියේ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කැඩිලා බිඳිලා එයින් එන්න පුළුවන් කම දුකක් තියේ. ඒක විද්‍යමානයි පෙනෙනවා. නමුත් ඒකත් තාම වෙලා නැති හින්දා, උනේ නැති හින්දා ඒකත් අතහරින්නකො. ජීවිතයක වහල්කමම දුකක් හැටියට දකින්න මම එදා කිව්වේ. මේ ඉන්න පිරිසේ ඕගොල්ලන්ට මන් දැන් බැනගෙන 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 ගියොත් ඕගොල්ලන්ගේ හිත රිදෙයිද නැද්ද? හිත රිදේ. එතකොට ඕගොල්ලන්ගේ හිත රිද්දනවද නැද්ද කියන එක තියෙන්නේ කාතේද? මගේ අතේ. ඕගොල්ලන්ගේ සැප දුක් තීරණය කරන්න කවුද? මම. තමන්ගේ සැප දුක් තව කෙනෙක් තීරණය කරන්නේ තව කෙනෙක් නම් මම තව කෙනෙකුට වහල්ද නිවහල්ද? වහල්. වහල්කම සැපක්ද දුකක්ද? දුකක්. ඒකම ඇති පුතේ, ඒකම ඇති. මෙන්න මේ වහල්කමෙන් මිදෙන්න, මෙන්න මේ වහල්කමෙන් මිදෙන්න. ඔයාව රිද්දන්න ලෝකෙ කිසි කෙනෙකුට බෑ. ඔයාගේ සැප දුක් තීරණය කරන්න බෑ කාටවත්. කිසිම ද්‍රව්‍යයකට ඔයාව රිද්දවන්න බෑ, කිසිම පුද්ගලයෙකුට ඔයාව රිද්දවන්න බෑ. රිදෙන්නේ නෑ. මෙන්න මේ දුක ප්‍රමාණවත් පුතේ අපිට. මෙන්න මේ දුකෙන් මිදෙන තාක් සසර ප්‍රශ්නේ විසඳිලා නැහැ. අපිට දුක මරණයෙන් පස්සේ නෙමෙයි විද්‍යමාන සම්දිට්ටිකයි, ඒකත් තව ටිකකින් නෙමෙයි, අනාගතේ නෙමෙයි, මෙතන උන්නා වූ දැන්, මේ දැන් සිද්ධාන්තයකින් මන් දුක ජීවිතේ පෙන්වන්නේ. නේද? අපිට සසරක ගංගාවක මෙතරක් තියෙනම් ඉතරක් තියෙන්න එපා. සමුද්‍රයක මෙතරක් තියෙනම් ඉතරක් තියෙන්න එපා. නේද? ඒ වගේ දුකී පැවැත්මක් තියෙනම් කොතනක හෝ දුකේ නොපැවැත්මකුත් තියෙන්න ඕනේනේ නේද? තියෙන්න ඕනේනේ. වහල් බව කොතනක හරි වේනම් නිවහල් බවකුත් තියෙන්න එපානේ. ආන්ගේ නිවහල් බවයි අපි මේ පස්සගනේ උත්සාහවත් වෙන්නේ ඒ නිවහල් බවටයි. මරණයෙන් පස්සේ ලැබෙන නිවහල් බවක් නෙමෙයි දැන්. ඒ නිවහල් බව ලැබෙන්න නම් ගන්න නම් අපිට වෙනව මොකද්ද? තණ්හාව නැති වෙන්න වෙනවා. තණ්හාව කියේ මොකද්ද? මේ ජීවිතයට ආසාව, කැමැත්ත. හැම අරමුණක් ගානෙම තියේ. මට හොඳ වචන කියනවට කැමති, නරක වචන කියනවට අකමැති හින්දානේ ඒ දුක ඇවිල්ලා තියෙන බයිනකොට නේද? හොඳ දෙයක් විතරක් කිව්වොත් කැමති, නරක දෙයක් කිව්වොත් අකමැති. ඒ දුකටද හේතුව කැමැත්ත අකමැත්ත? ශබ්දයේ ආරම්භය තියෙන කැමැත්ත අකමැත්ත කියන කෙච්චර ගැඹුරට එයි. ඔයා කැමති දේ තිබ්බොත් සතුටුයි, මං ඒක අයින් කළොත් ඔයාට දුකයි. කැමති විදිහට ඉන්න දුන්නොත් සතුටුයි, කැමති විදිහට ඉන්න දුන්නේ නැත්නම් අසතුටුයි. ඒකද හේතුව කැමැත්ත? කැමැත්තේ බලවත්ම අංගය අකමැත්ත හැටියට දකින්න. අකමැත්තේ ආරම්භය කැමැත්ත බව දකින්න. කැමතිද? ඔයා කැමති මේ පීඩසිය මෙතන තියෙනවා දකින්න. මං ඒක අරගෙන වෙන පැත්තකට තිබ්බොත් අකමැත්ත එයි. අකමැත්ත කියන එකේ පියා කැමැත්ත, ලෝභය. අකමැත්තෙන් විද්‍යමාන වෙන්නේද ලෝභයේ බලවත්කම විනා වෙන දෙයක් නෙවෙයි. ලෝභයේම තවත් එක පැතිකඩක් විද්‍යමාන වෙන හැටි අකමැත්ත කියන්නේ. ඔබට කැමති කිසිවක් ලෝකේ නැතිනම් කුමන ආකාරයකින්වත් ඔබට අකමැති දෙයක්වත් නැහැ. ඔබට යම් වෙලාවක අකමැති දෙයක් ලෝකේ නැත්තම් ඔබට කැමති දේවලුත් ලෝකේ නැති වෙලා තියෙන්න ඕනේ. මට මතක් වුණේ සමහර සින්දු තියෙනවා, ලියපු කියපු ගායකයා ලියපු කෙනාවත් කියන කෙනාවත් දන්නවද දන්නේ නැහැ කියලා හිතෙන තරම් ගැඹුරු අර්ථයක් තියෙනවා. අමරදේව මහත්තය කියන සින්දුවක් මං අහලා තියෙනවා. සැපත පියාවේ මේලුව විපතේ කියලා කියන සින්දුවක්. මට ඒකේ මුල මතක නැහැ. ඒ කියන්නේ විපත කියලා යමක් ලෝකේ තියෙනවා නම් ඒකේ පියා සැපත කියනවා. පිය පුතු දෙන්නම එකටයි ඉන්නේ නැහැ කිසිදා උන් වෙන්වන්නේ කියලා කියන එකේ තියෙන මහ විශාල අර්ථයක්. ඒ වගේ ප්‍රිය දී ඇති තාක් අප්‍රිය දී, අප්‍රිය දී ඇති තාක් ප්‍රිය දෙනුත් වෙන් වෙලා නැහැ. යම් වෙලාවක ඔබට තණ්හාව නැතිනම්, කැමැත්ත නැත්තම්, ප්‍රිය දේවල් නැත්තම් අප්‍රිය දේවලුත් නැහැ ලෝකේ. කොහොමද කැමැත්ත නැති වෙන්නේ? කොහොමද කැමැත්ත නැති වෙන්නේ? දුක දැක්කා, දුකට හේතුව තණ්හාව කියනකොට බාහිර වස්තු ඔක්කොම පැත්තකින් තබලා ටිකෙන් ටික අපි ආවේ දැන් වෙනදට. මං කිව්වා බාහිර වස්තුකින්, දැන් කියන්නේ මං ජීවිතයට අරගෙන ජීවිතෙන්. කැමැත්ත අකමැත්ත කියන දෙකම කැමැත්ත මත තීරණය වෙලා තියෙයි. කැමැත්ත නැත්තම් අකමැති දුකත්, ප්‍රිය විප්‍රයෝග දුක්ඛයත්, අප්‍රිය සම්පයෝග දුක්ඛයත් කියන දෙකම නැති වෙනවා. තණ්හාව නැතිනවා. කොහොමද තණ්හාව නැති කරන්නේ? සමාධිට්ඨි අයමේ වරි වට්ටංගේ කොමග්ගෝස් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මේ වහල්කම දුකක්, වහල්කම ඔය බාහිර වස්තු බලාගෙන අම්මලා තාත්තලා මැරුණොත් කියලා කිව්වට අන්තිම කතාව දක් මෙතන ඔය රළු මනසින්ද රළුවට අපි කියන්නේ තාම මෙහෙට ඔරොත්තු දෙන්නේ නැති හින්දා. නමුත් අද මම මේ ජීවිතේ ওই ටිකෙන් ඕගලන්ට කියලා තිබුණානේ. මෙතෙන්ද මේ පැත්තට එනකම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නිවහල් කියන තැනට එනකම් එන්න ඕනේ. එතෙක් එයා දුකෙන් මිදුණු කෙනෙක් නෙවෙයි. මම කියවනේ වහල් බවම දුකක් කියන එකනේ එතෙන්ට. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, දුක් නැති කිරීමේ ප්‍රතිපදාව මොකද? සම්මාදිට්ඨි. ඇත්ත ඇති හැටි දකින්න. මොකද ඇත්ත? තථාගත ලෝකේ උපන්නෝ වා අනුපන්නෝ වා එවං ධම්මතා ධම්ම නියමතා ධම්ම ඨිතිතා. තථාගතයන් වහන්සේ මේ ලෝකේ උපන්නේ වේවා නූපන්නේ වේවා ලෝකයේ පවතින ධර්මතාවයක්, ධර්මයේ පැවැත්මක් තියෙයි. මොකද්ද ලෝකයේ තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් පවතින සැබෑම සැබෑ ධර්මතාවය? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඔය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට කියනවා විමුක්ති මුඛ කියලා. මිදීමේ දොරටු තුනක්. ඔය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය ලෝකෙට වැහිලා හැමදාම ලෝකයා නිත්‍ය සංඥාව ඇතුලේ අනිත්‍යයක් කතා කරන්නේ. සුඛ සංඥාව ඇතුලේ දුකක් කතා කරනවා. ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් කතා කරනවා. ප්‍රශ්නේ ලිහිලා නැහැ. පුද්ගලයෙක් ඉන්නවා, ඉන්න පුද්ගලයා මැරේ. ඔකට මම උපමාවක් කිව්වොත් මෙන්න මෙහෙම වැඩක් කරන්නේ අපි. කොහොමද මේ ලෝකේ කරන වැඩේ? ලෝකෙත් දර්ශනා කරනවා, ත්‍රිලක්ෂණයක් ලෝකෙත් කතා කරනවානේ. මිරිඟුව තියෙන තැනක මේ ඇහින් බැලුවහම වතුර වගේ පෙනෙනවා. මිරිඟුව මිරිඟු ස්වභාවයෙන් දන්නේ නැතුව වතුර කියලා රැවටෙනවා. රැවටිලා අනේ ඉතින් වතුරත් කවදා හරි දවසක අනිත්‍ය වෙනවනේ, වතුරට වුණත් තණ්හ කිරුව දුක එනවනේ කියලා හිතයි. වතුරේ නොයැලෙන්න විරාග බවටත් බලයි. නමුත් වතුර නැති තැන නොදකින කමම, වතුර මිරිඟුව වතුර හැටියට දක්නා මෝඩකම කියන එක ගෙවෙන්නේ නැහැ. ওই වතුරට වුණත් තණ්හ කිරුව දුක එන්න පුළුවන්නේ කියලාත් බලයි. ওই වතුර වුණත් අනිත්‍යයිනි කියලාත් බලයි. ওই වතුර ටික කෙනෙක්ගේ නෙමෙයිනේ, පුද්ගලයෙක් නෙමෙයිනේ, සත්‍යයක් නෙමෙයිනේ. හයිඩ්‍රජන් ඔක්සිජන් එකට හේතුත් ඕනම් පෙන්නයි. හයිඩ්‍රජන් ඔක්සිජන් ඕව එකතු වෙලා වතුර හැදෙන්නේ කියලාත් පෙන්නයි. එතකොට අනිත්‍යකුත් කියයි. නමුත් මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ටික නිට්ටිය වූ වතුරක කියන එක තුල තමයි කතා කරන්නේ. එහට වතුර කියන එකෙන් අයින් වෙන්න ක්‍රමයක් තැනක් තියෙනවද? නැහැ. ඒ වගේ අපිට පුද්ගලයෙක් පෙනේ වතුර පේනවා වගේ පුද්ගලයෙක් නොවනොත් මිරිඟුව නැති තැනක, මේ ජලය නැති තැනක, මිරිඟුව තියෙන තැනක ජලය ඇති බවට පෙනිලා රැවටිලා ඒක ඇතුළේ ත්‍රිලක්ෂණය කතා කරයි ලෝකේ. ඒ වගේ පුද්ගලයෙක් නැති තැනක, අනාත්ම තැනක පුද්ගලයෙක් දැකලා, ආත්ම විදියට දැකලා අනේ ඉතින් අපිත් මැරිලා යනවනේ, අනේ ඉතින් මේ මිනිස්සුත් මැරෙනවනේ, මේ සත්‍යයත් මැරිලා යනවනේ, මේ හැම දෙයක්ම අනිත්‍යයිනේ, ගෙවල් දොරවල් උනත් කැඩිලා බිඳිලා යනවනේ, ඈ ගස් කොළන් උනත් විනාශ වෙනවනේ, සත්වයොත් මැරෙනවනේ කියලා හැම වස්තුවකම පුද්ගලයෙකුගේම අනිත්‍යයක් කතා කරයි. නමුත් ගෙවල් වල, ගස් කොළන් වල මිනිස්සුන්ගේ, පුද්ගලයන්ගේ තමයි කතා කරන්නේ. නිත්‍ය සංඥාවක් ඇතුලේ අනිත්‍යයක් කතා කරනවා. දරුවට උනත් තණ්හා කිරුව දුක එනවනේ ඈ. ගෙවල් දොරවල් වලටත් තණ්හා කිරුව දුක එනවනේ. ගස් කොළන් වලටත් තණ්හා කිරුව දුක එනවනේ කියලා කතා කරනවා. සැප වූ වස්තු තියෙන තැනක දුක කතා කරන්නේ. එතකොට මේ හැම තැනකම තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමකුත් තියෙයි. ආත්ම සංඥාව ඇතුලේ අනාත්මයක් කතා කරවයි. නෑ කෙනෙක් කියලා පෙවුනට, අම්මා කියලා කිව්වට, අම්මා කියන තැනක තියෙන කේස් ලොම් නියද තම්මස්නහර කුණුප කොටස් ටිකක් නේ. ඔතන අම්මා කියලා කෙනෙක් නෑනේ. ඕනම් ප්‍රත්‍යත් බලයි කනබුණ ආහාරින් හැදිලා තියෙන්නේ. අම්මා ඉන්නවා කියලා පේන්නේ. ඉන්න අම්මා තුල බලනවා මොකද්ද? අනාත්මය. මිරිඟුවේ ජලය කියලා රැවටිලා ත්‍රිලක්ෂණයේ වඩනෝ වගේ ලෝකය අද වඩන්නේ. ලෝකය කරන්නේ මොකක්ද? නිත්‍යයි සැපයි ආත්මයි කියන විපල්ලාස ඇතුලේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයක් වඩනවා. හැබැයි එයාට පුඤ්ඤාභි සංස්කාරයක් රැස් වෙනවා. සංස්කාරයක් කුසල්. කුසලයක් සිද්ධ වෙනවා. හැබැයි අවිද්‍යාව හිඳිලා නැහැ. අවිද්‍යාව ඇතුලේ ඒක. ඒ අනිත්‍යයට මෙනෙහි කිරීම කුසලයක්. ඒ දුකට මෙනෙහි කිරීම තුළුනුත් කෙලෙස් අඩු වෙනවා తాවකාලිකව. කුසලයක්. ලෝභ ස්වභාවය අඩු වෙනවා. ඒ විදිහට මෙනෙහි කරන එකනුත් මෝහ ස්වභාවය අඩු වෙනවා. කුසලයක්. හැබැයි අවිද්‍යාව ඇතුලේ. අවිද්‍යාව අනුසය කියන එක එළිවෙලාද? අවිද්‍යාව නැමැති කෝෂයෙන් එළියට ගිහිල්ලා නැහැ. අවිද්‍යාව කියලා කියන්නේ කෝෂයක්, වැස්මක්. බිත්තරයක් ඇතුළෙම ඉපදිලා බිත්තරයක් ඇතුළෙම ජීවත් වෙලා බිත්තරයක් ඇතුළෙම මැරෙන කෙනෙක් තමන් ඉන්නේ බිත්තරයක් ඇතුළේ කියලා දන්නේ නැහැ පුතේ. ඒ වගේ අවිද්‍යාව නැමැති කෝෂය ඇතුළෙම ඉපදිලා ඒක ඇතුළෙම හැදිලා වැඩිලා ඒකෙම මිය යන මේ සත්‍යෝ ඉන්නේ අවිද්‍යාව ඇතුළේ කියලා දන්නේ නැහැ. විද්‍යාව කියන එක දන්නේ නැහැ. ලෝකේ හැමදාම පැවතුන තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ ලෝකයා නිත්‍යයි සැපයි ආත්මයි කියන සංඥා මට්ටමින්ම ඉපදිලා ඒ මට්ටමින්ම ජීවත් වෙලා ඒ මට්ටමින්ම මැරලා යනවා. එයා කතා කරන අනිත්‍ය මේ වචනේ තථාගත වචනේ අරගෙන බහලා තියන්නේ තමන් ඉන්න තැනටම මිසක එයා දන්නේ නැහැ නියම විදිහට සාසනය ඉගෙනගෙන නැහැ. මේ ත්‍රිලක්ෂණය කියන්නේ විමුක්ති මුඛයක්. මිදීමේ දොරටුවක්. එළියට යන්න, ලෝකෙන් එළියට යන්න කටක්. ජරා මරණයෙන් එළියට යන්න කටක්. වහල් භවෙන් එළියට යන්න කටක්. දුකෙන් එළියට යන්න කටක්. භවයෙන් එළියට යන්න කටක් කියලා දන්නේ නැහැ එයා. ඉගෙනගෙන නැහැ. උගන්නලා නැහැ. ඒ හින්දා එබඳු ලෝකය කෙරේ අනුකම්පාවෙන් මගේ පුතේ බුදුහාමුදුරු ලෝකෙ පහළ වුණේ. උන්වහන්සේගේ ධර්මයේ ගැඹුරුයි. ඒක තීක්ෂණයි, දක්ෂයි, පිරිසිදුයි. ඒ දර්ශනය ගත්තොත් ඒ දර්ශනයට මේ ලෝකේ සියලුම වහල් භවෙන් මිදෙනවා. ඒකයි එකම එක පුද්ගලයෙක් මාර්ගස්ත වුණොත් සෝවා මාර්ගයට පුද්ගලයෙක් පත් වුණොත් ඒ පුද්ගලයාට කියනවා මොකද්ද? තිතකප්පි කියලා. බලන්න මේ ධර්මය කොච්චර බලවත්ද කියලා. තිතකප්පි කියන්නේ කල්පය පවා සිටිනවා. මේ මුළු දස දහසක් සක්වලම විනාශ වෙන්න යම් හේතුවක් තියෙනම් තව ටිකකින්. නමුත් මේ මාර්ගස්ත පුද්ගලයා ඵලයට පත් වෙන තාක් කල්ප විනාශ වෙන්නේ නැහැ. ඒ මාර්ගයේ චරිත බලයි පුතේ. මිනිසු කෝටි ගණක් නිදාගෙන හිටියොත් හොඳටම ගොරෝගොරෝ එක මිනිහෙක් අවදියෙන් හිටියොත් ඒ මිනිහා බලවත් නැද්ද අර කෝටි ගානටම යමක් කරන්න? බෙලි කපනවා නම් බෙලි කපන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන් නේ. ඒ වගේ අවිද්‍යාව නැමති නින්දේ මුළු සමස්තයක්ම සත්ව ප්‍රජාව නිදාගෙන ඉන්නකොට අවදියෙන් ඉන්න උත්සාහවත් වෙන ඉන්න පුද්ගලයෙක් ිටකප්පි කියලා කියන්නේ. එතකොට ඒ ටික වටී පුතේ, ඒ හැම දෙයකටම වඩා පතව්‍යායක රජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදී පච්චේන සෝතපත්ති පලවරං. පතව්‍යායක රජේන මොකද්ද? මුළු පොළොවටම අධිපති එක රජ කෙනෙක් වෙනවටත් වඩා, ඒ කියන්නේ චක්‍රවර්ති රජ කෙනෙක් වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකේ යනවටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යයෙන් සියලු ලෝකේට අධිපති කියලා හඳුනනවා මහා බ්‍රහ්මයා, නැත්නම් බ්‍රහ්ම ලෝකෙට යනවටත් වඩා සෝතපත්ති ඵලම් වරන් සෝතපත්ති ඵලය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන්සෙ පෙන්වුවා. කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න පුළුවන් නම් එපමණකින්ම එයා මාර්ගස්ථයි. ත්‍රිලක්ෂණය. එතකොට හිතන්න කොච්චර ගැඹුරට මේකේ අර්ථය ගිහිල්ලාද කියලා. යම් වෙලාවක අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ධර්මයන්ගේ නිරෝධය අරමුණු කරන්න පුළුවන් වෙච්ච පමණකින්ම ඵලයයි එයාට. එතකන් මාර්ගස්ථයි කියනවා, දකින්න කොට ඵලයක් කියනවා. මම පැහැදිලි කරලා දෙන්නම් ඒ ඔක්කොම. ඒ කිව්වේ අපි දැක්කත් නැතත් දැනගත්තත් නැතත් ඇස් දෙකට ඉදිරිපත් වෙන ඉදිරියට එන හැම රූපයකම මම එදා මතක් කළා පෙනෙනවා කියන දෙනක තියෙන නාම රූප දෙකක් කියලා. ඇහැයි රූපයයි දෙක ඊට අනුගතව උපදිලා චක්කු විඥානයේ පිදිලා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥාවන් පහළ වෙනවා කියලා මේ පෙනෙනවා කියන ධර්මතා පැත්ත අනාත්මමයි. අනාත්මමයි. ඊට පස්සේ අපි අනාත්මය ඉගෙනගෙන නැහැ, උගන්වලා නැහැ. අනාත්මයි කියන්නේ මෙන්න මෙහෙම ඇස් ඉදිරිපිට එන රූපි ප්‍රමාණය, රූපේ ඇත්ත මෙන්න මෙහෙම එකක් එන්නේ. ඒක කෙනෙක් පුද්ගලයෙක් නෑ. ඔය අපි පණ යනකම් කියන්නේ ටීවී එකේ පෙනෙන රූපයක් වගේ, චිත්‍රයක් වගේ කිය. මේ අනාත්ම ස්වභාවය එන්නේ කියන එක ඔප්පු කරන්න ඕක. ඒක ඔප්පු කරලා පෙන්වන්න තමයි මයි පුති ධම්මසංගණී තියෙන්නේ. ඒකයි ධම්මසංගණී වගේ පොතක් ගත්තාම ඉගෙන ගත්ත පමණකින් චුල්ලසෝතාපන්නයි සෝවාන් වුණා වගේ කියලා කියන්නේ. අනාත්ම ස්වභාවය හොඳට උගන්වනවා. උගන්වලා ඊට පස්සේ පෙන්නනවා මෙබඳු රූපයක් පෙනිලා ඇස් ඉදිරිපිටින් ඒක යනවත් එක්කම අවිද්‍යාව පත්‍ය සංඛාරා දැකපු දේ අවිද්‍යාවෙන් ඔසවලා ගන්නවා. ටක් ගල් දැන් ආපහු වෙන මන්තය ඔසවලා අරගෙන දැන් හිතන්නේ දැකපු දෙයමයි මේ සිහිකලයේ කියලා. සිහි කරගත්ත රූපයට හිතනවා මේ මගේ පුතා, මේ මගේ අම්මා, මේ මගේ අප්පච්චි, නැත්නම් මේ මම කියලා හොඳට හිතින් කීයෙන් කිරින් කරනවා. අවිද්‍යාපච්චය සංකාර, සංකාරපච්චය විඥාන. දැන් මෙහෙම හිතනකොට වෙන්නේ මොකද්ද? ආරම්මන සමේතම් විඥාන සටිති. මේ හිතන හිතේ තියෙන රාග ද්වේෂ මෝහ ගති අර අරමුණේ පිහිටනවා. ඒ කියන්නේ දැන් ලෝභ සහගතව නම් හිතන්නේ මම මේ හිතන ගති ටික ඒ පෙනුන රූපෙට අයිති කියන දැන් හිතන්නේ රූපෙට කියලා. දකින්නකොට පෙනුන දේ හටගෙන නිරුද්ධ වෙලා අනාත්ම දෙයක් ආවේ. ඒක හටගෙන නිරුද්ධ වෙනකොටම අවිද්‍යාවෙන් පෙන්වේ නැ ඇස් ඉදිරිපිටට ආපු වස්තුන්ගේ සැබෑ ස්වභාවය පෙන්වේ නැතිකම තමයි අවිද්‍යාව එක පැතිකඩ. ඊගාවට අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. මේ පැත්තේ ඇත්ත පෙන්වන්නේ නැහැ, සංකාරය ඇති කරනවා. පෙනෙනදී එහෙමම ඔසවලා ගන්නවා, පෙනෙන රූපේ හිතින් ඔසවලා ගන්නවා. දැන් කියන්නේ චිත්ත සමුත්තහන රූපය දැන් හිතින් සිහි කරනවා. දැන් පෙනෙන දෙයට හිතනවා කියන අදහසින් තමයි හිතන්නේ. දැන් පෙනෙන පැත්තේ කිනාටයි බනින්නේ දැන් කෙනෙක් කියලා හිතන්නේ. හිතලා මට මෙහෙම කිව්වා, මෙහෙම කළා, මම මෙහෙම කරන්න ඕනේ කියලා හිතන අර නිමිත්ත එක්ක හොඳට හැසිරෙනවා. ඊට පස්සේ මේ අවිද්‍යාව සංකාරේ, සංකාරේ අවිද්‍යාවට අඤ්ඤමඤ්ඤ කෘත්‍යකුත් කරන ඕකේ තව ගෙඹරට යන්න ඕනේ. දැන් මේ සංකාරේ තියෙන ගති ටිකට දැන් සංකාරිය ඇත්ත දන්නෙත් නෑ අපි. අපි මේ හිතේ නිමිත්ත කරගෙන මේකට හැසිරෙන්නේ කියලා දන්නේ නෑ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ හිතුවේ පෙනෙන දෙයටයි, පෙනෙන දේ හිතපු දෙයටයි කියලා තමයි අපි දැනගන්නේ. සංකාරපච්චය විඥානං කියනකොට දැන් අපේ දැනුම තියෙන්නේ මොකේදද? මම හිතුවේ ඇස් ඉදිරිපිටට ආපු දෙයටයි, නැත්තම් පෙවුනේ කෙනායි මේ මට දැන් හිතෙන් තමයි නිමිත්ත හදාගෙන බැන්නේ. මට මම මේ මෙහෙම කෙනෙක් තමයි ආවේ කියලා තමයි මේ හිතාගෙන ඉන්නේ. දැන් හිතේ තියෙන ගති ටික බැඳා. දැන් හිතේ හදාගත්ත නිමිත්ත ආත්මයි, ඇහැට පෙනුන රූපේ අනාත්මයි. නමුත් දැම්මම සිහි කරන්නේ පෙවුණු කෙනා ගැනමයි, පෙනෙන්නේ මම හිතපු කෙනා ගැනමයි කියන උන්ට මට පෙනෙන පැත්තත් ආත්මයි, සිහි කරන පැත්තත් ආත්මයි. දැන් මම ඉන්නේ ආත්ම සංඥාව ඇතුලේ. තේරෙනව නේද? දැන් දන්නේ මෙතන මෙහෙම වැඩක් වෙලා මට කියලා. හොඳට බැලුවේ හැකි ඇස් ඉදිරිපිටට ආපු රූපය තියෙන්නේ ආහාර ප්‍රත්‍ය කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ බදාගෙන තමයි මේ වර්ණ සටහන තියෙන්නේ. දැකපු දේ සිහි කළ ගන්නකොට හිතට දැන් ඒ වර්ණ සටහන ඒ රූපේ තියෙන්නේ චිත්ත සමුට්ඨහනයි කියලා හිතෙන් ඔසවලා ඒක චිත්තජයි. දැන් මම හිතෙන් සිහි කරගෙන කුටිය කියලා හිතනකොට ඒ රූපේ චිත්තජයි. ඇහැට පෙවුණු රූපේ සතර මහා ධාතුයි. තේරණේ? දැන් කුටිය කියලා මම සිහි කරන්නේ දැකපු එකටයි, පෙනෙන්නේ මං සිහි කරන එකටයි කියනකොට ඔයාට සිහි කරන්න පුළුවන් කුටියක් පෙනෙන්නේ නැහැ. වර්ණ සටහනක්, ශුන්‍යතාවයක්, පෙනෙන්නේත් කුටියක්. සිහි කරන්නේත් කුටිය, පෙනෙන්නේත් කුටියක් වුණාම ඔයා ඉන්නේ මේ කෝෂය ඇතුලේ. තේරෙනවා කියන එක අපිට වෙලා තියෙන මොකද්ද කියන එක. ඒ වගේ අනාත්ම වූ ටික ලෝකෙට වැහිලා, වැහිලා කියන්නේ පෙනෙන රූපය පෙනීම මාත්‍රයක් විතරයි. දිට්ඨි දිට්ඨ මත්තං. ඒක ඇත්ත පෙන්වන්නේ, ඒක සිහි කළා අරගෙන ඒ නිමිත්තට මේ මංජු මගේ යාළුවා මං එක්ක ස්කූල් ගිය කෙනා නැත්තම් ওই විදිහට මොන විදිහට හරි නිමිත් එක තමයි දැන් ගනුදෙනු කළේ. ඊට පස්සේ දැන් මේ හිතන්නේ හිතින් මේ රූප නිමිත්ත ඔසවලා අරගෙන නේද කියලා ඒක පෙන්වන්නෙත් නැහැ. දැන් සංකාරය පෙන්වන්නෙත් නැහැ. අවිද්‍යාව සම්ප්‍රයුක්තයි සංකාරයට. බැඳිලා අවිද්‍යාව මේ සංකාරයටත් එක්ක. සංකාරය සම්ප්‍රයුක්තයි විඥාණයට. ඒ කියන්නේ දැන් හිතුවට පස්සේ දැනගන්නේ මොකද්ද? අර රූපේ මංජුගේ කියලා තමයි දැනගන්නේ. මංජු කියන්නේ දැකපු කෙනා ගැනයි මම හිතන්නේ, හිතන කෙනයි දැනගන්නේ කිව්වහම දැන් මොන වතුර දෙපැත්ත ඉවුරු දෙකම යාවෙලා තියෙන්නේ හොඳට. ඊතරයි මෙතරයි දෙකම හොඳට යාවෙලා. දැන් කර්ම පැත්තක් විපාක පැත්තක් නෑ මට වෙන් වෙලා පේන්න. අනාත්මයක් ආත්මයක් නෑ මට වෙන් වෙලා පේන්න. ධම්මට ඇහින් හිතෙන් සිහි කරන්න පුළුවන් කෙනාව, ඇහින් බලන්න පුළුවන් කෙනාව. එතකොට හිතේ සිහි කරනකොට සිහි කරන එකේ තියෙන රාග ගතියක් තියෙනම් පෙනුණු රූප පැත්තෙත් ඒ මං කැමති වස්තුව තියෙනවා වගේ තේරෙන්නේ. තේරෙනවා කියන එක අපිට ප්‍රිය වූ කැමති වූ වස්තු නිර්මාණය වෙලා තියෙන මෙන්න මේ අවිද්‍යාවේ සංක්‍රමණේ ගලාගෙන යෑමේ. ඊට පස්සේ දැන් නිත්‍යයි සැපයි ආත්මයි කියන සංඥාවක් ප්‍රපංච හදාගෙන ඒකේ රාග දේශ මොහ වශයෙන් හිතුවාම සංකාරපච්චය විඥානං කියලා කියන්නේ මේ කර්ම විඥානය අර නාම රූප දෙකේ පිටන දැකපු රූපෙටයි මේ හිතුවේ, අහපු සද්දේ ගැනයි මේ හිතන්නේ කියලා හිතේ ගති ටික බැඳහම ඕගලන්ට විඥාන පත්‍ය නාම රූපන් දැන් හිතේ ස්වභාවයේ සිතේ තියෙන නාම ධර්ම වලින් කැමති රූපේ සිහි කරනවා කැමති සද්දේ සිහි කරනවා ඇයි බාහිර කැමති ඒවා තියෙනවනේ සිහි කළාම අහන්න නැතුව බෑ බලන්න නැතුව බෑ ඒ හින්දා අහන්න යන්න ඈ හදා ගන්නවා ඒ කියන්නේ ඇහින් බලන්න ඕනකම එනවා අහන්න ඕනකම එනවා ඒ හින්දා නාම රූප දෙක හේතු වෙන කන හදා ගන්න ඈ හදා ගන්න සලායතන පච්චය පස්ස ඇහැ හදාගත්ත හින්දම ඇහැට අපහො රූපේ ගැටෙනවා කනට සද්දේ ගැටෙනවා ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙච්ච නිසාම වේදනාවක් එනවා ආයෙත් පෙනෙනවා දැන් ආයෙත් ආහාර ටික හදාගත්තා ආයෙත් ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අර ටික ඔසවල අරගෙන කෙනෙක් පුද්ගලෙක් කියන කැමැත්තෙන් යුක්තවම හිතින් කියින් කිරින් කරනවා දැන් දෙවනුවට එනකොට කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා නෙමෙයි අකුසල මූලපච්චය සංඛාරා කුසල මූලපච්චය සංඛාරා කියලා දෙවනුවට හතරන එක දන්නා වූ දෙයක් දැකලා හිත හසුරනකොට කලින්ම දන්නවනේ මං ඒ වස්තුව ඒ කියන්නේ මෙහි ඉඳලම මට විඥානයේ අත්දැකීමක් තියෙනවා එතකොට රස විඳින්න විතරයි තියෙන්නේ කවදාවත් නොදන්නා වූ නොදැක්කා වූ දෙයක් ඇස් ඉදිරි පිටට આવවහම කෙලිම තණ්හාවෙන් හැසිරෙන්න බෑ. ඉස්සෙල්ලා අවිද්‍යාවෙන් මේ පැත්ත නොපෙන්න ද්‍රව්‍යයක් වස්තුවක් මේ ආයතන හයේ හදා ගන්නවා. දෙවනුවට හදාගත් එකේ සතුට වෙනවා. ඔය ක්‍රියාවලිය තුල නිර්මාණය වෙලා තියෙයි ලෝකය. පටිච්චසමුපාදය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි සසරට බැඳිලා තියෙන්නේ කොහොමද කියන එක. ඒක එච්චර දුරකට යන්න එපා. නිවහල් බව වහල් බව දුකක් නිවහල් බව සැපයි. වහල් බවට හේතුව තණ්හාව නිවහල් බවට හේතුව තණ්හාවගේ නැතිකම. සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකිනවා. පෙනෙන දේ හොඳට පිරිසිඳ දකිනවා. පෙන සිහි කරන දේ පෙනෙන දෙයට තියන්නේ පෙනෙන දේ සිහි කරන දෙයට තියන්නේ මෙන්න මේ විදිහට. හරිද? කිව්වා. වැරදි මං කිව්වා ඒ ටික. නෝක අපිට හරි තීක්ෂණ වෙන්න ඕනේ. එතකොට අපිට නිවන් දකින්නත් බෑනේ. පෙනෙන දේ සිහි කරන දෙයට තිබ්බේ නැත්නම් සිහි කරන දේ පෙනෙන දෙයට තිබ්බේ නැත්නම් නිවන් දකින්නත් බෑනේ. කෙලෙස් ඇති වෙන විදිහට සන්නහ උපාදානයේ ඇති වෙන විදිහට හිතලා ඒක පෙනෙන දෙයටත් පෙනෙන දේ කෙලස් වශයෙන් තණ්හ උපාදාන වශයෙන් වෙන විදිහට හිතපු දේ පෙනෙන දෙයටත් පෙනෙන දේ හිතු දෙයටත් විතරයි යා කරන්නේ නැත්තේ පෙනෙන දේම ඔසවල අරගෙන පෙනුණු පැත්තේ තියෙන දැකපු දේ හිතෙන් සිහි කළාම තමයි අපිට පෙනුණු පැත්තේ තියෙන ඇත්ත හිතන්න වෙන්නේ මිදෙන්න පෙනුණු දේ නිරුද්ධම වෙලානේ එතකොට අවිද්‍යාව නැ පෙනුණු පැත්තේ ඇත්ත ඇති හැටි දන්නවා නම් සමාධිත්‍ය තියෙනවා නම් පෙනුණු දේ එහෙමම හිතට ඔසවලා අරගෙන ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් නේද මේ ප්‍රත්‍ය නේද හටගත්තේ කියලා දකිනවා නම් Tamanට කැඩුනහ බිඳුනහ විනාශ වුනහම දුක්ෙන්න පුළුවන් විදිහේ වටිනා වස්තු නිර්මාණය වෙන්නේ නැහැ බාහිර. දැන් තණ්හාවනේ දුකට හේතු ටික. දැන් පෙනෙන රූපයේ සිහි කළා. පෙනුණු පැත්තේ තිබුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදිහට මම හිතුවා. ඇස් ඉදිරි පිටට එනවනම් එන්නේ සත්පුද්ගල නොවන සටහනක්මයි කියලා දැන් හිතන්නේ හිතෙන් ඔසවගත්තු රූපෙකින්මයි. කිසි වෙලාවක පෙනෙන දෙයට හිතින් කින් කිරින් කරන්න බෑ. ඒකයි දැන් මේකත් කර්ම මේ ලෝකෝත්තර කියන එකත් කර්ම හැබැයි ඒකට කියනවා කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්ම කියලා කර්ම බෙදනවා කළු කර්ම සුදු කර්ම කළු සුදු කර්ම සහ කළුද නො සුදුද නො කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්මයි කියලා කර්මයේ ප්‍රභේද හතරක් තියෙපුතේ අකුසල කර්ම වලට අකුසල සහගත සිතින් කීම් කිරීම වලට කියන මොකද්ද? කලු කර්ම කියලා. අපි කිව්වේ අවිද්‍යාව ඇතුලේ, ඇස්ම ඇතුලේ කුසල සහගත සිතින් කීම් කිරීම වලට කියනවා කුසල කර්ම. ඊට පස්සේ තව තියෙනවා කලු සුදු සම්මිශ්‍ර වෙච්ච කර්ම. කලුයි සුදුයි දෙකම තියෙනවා. මොකද්ද? මට දාන දෙන්න විදිහක් නැහැ. මෙයාගේ මොන හරි හොරකම් කළා දාන දෙනවා. හරිද? එතකොට මේ පැත්ත කලුයි, ඒකේ මේ පැත්ත සුදුයි. එතකොට කලු සුදු කර්ම. ඒ වගේ යම් කිසි දෙයක් ඒක අර ධර්මයේ මේ දැහැමිය ලැබෙන දානේ ආනිසංස අර ආනිසංස හයක් පෙන්වන්නේ. අදහැන්නුවත් ලබාගෙන දෙන්න පුළුවන්. සමහරට මම කුකුල් කොටුවක් දාලා සත්තු මරලා වැඩ කරන්නේ. ඒ රස්සාව කරලා හම්බ වෙන මුදල මම දෙනවා චෛත්‍ය හදන්න, පන්සල් හදන්න, විහෙර විහාර හදන්න, දන් දෙනවා, ස්වාමීනාසලට වන්දනාමාන කරනවා. ඒක කුසල්. එක පැත්තක් කළුයි, එක පැත්තක් සුදුයි. මේ එයාගේ ජීවිතයේ මේ ක්‍රියාවය තුළ එකම ක්‍රියාව තුළින් හම්බෙච්ච වස්තු. ඔය වගේ වට කියන මොනවද? කලු සුදු කර්ම කියලා. ඊට පස්සේ කලුදු නෝ සුදුදු නෝ කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කියලා කියනවා. දැකපු පැත්තේ තියෙන රූප නිමිත්තම හිතට අරගෙන පෙනුණු පැත්තේ පෙනුණු රූපේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය සිහි කරනවා, සිහි කළා යහ කරනවා. යහ කරනකොට දැන් අර වගේ නිත්‍ය සපාත්ම ලෝකයක් නෙමෙයි මෙයාට නිර්වාණය වෙන්නේ. බලන්ද තියෙන්නේ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ දෙයක්මයි ඇස් ඉදිරිපිටට එන්නේ කියන එකමයි. ඇස් ඉදිරිපිටට එන දෙයමයි සිහි එන මට්ටමමයි සිහි වෙන්නේ. ඔකට කියනවා සත්‍ය අනුලෝමික ඥානය කියලා. සත්‍ය යම්සේද එසේ අනුලෝම වූ නුවණක්. අනුලෝම වේද යම්සේ සත්‍ය අනුලෝම වේද යම් නුවණක් එසේ වූ පැවැත්මක් තියෙනවා. තේරෙන්නේ? ඔන්න ඔය ටික ඔහොම කරනකොට කරනකොට කෙලෙස් අඩු වෙනකොට දැකපු දේ සිහි කළා කුසල සහගත නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වොත් දැකපු පැත්තට හිතන්න හදන්නේ. මම මෙහෙම හිතනකොට දැකපු දේ නිරුද්ධයිනේ කියලා නිරෝධයට හිත තවන්න පුළුවන්. ඒකයි සත්‍යානුලෝමික ඥානයට අනතුරු හම්බෙන්නේ මාර්ග ඥාන පලඥාන. මාර්ගයේදී කරන්නේ ඔය දැකපු පැත්තේ නාම රූප දෙකේ නිරෝධය දකින එක. හැබැයි තව බලන්න වෙනවා යම් දවසක් තියේ දැක සිහි කරනකොට දැකපු පැත්තේ දේ නිරුද්ධයි කියන එක දකින්න උත්සාහයක් දෝන්නේ ඉබේ ඉබේ පිහිටන මට්ටමක් එනවා. ආන් ඒ මට්ටමට එනකොට ඵලයක් කියනවා. ඔන්න ඔය වගේ ඥාන දර්ශනයකින් ගෙවි ගෙවි යනවා. එතකොට ලෝකේ අවිද්‍යාව නමැති කෝෂයෙන් මිදිලා එයාට දෙපැත්තක් තියෙනවා. දැන් ඇස් ඉදිරිපිටට එන ටික අනාත්මයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ ස්පර්ශ ආයතන හය කර්ම කෙලෙස් ටිකේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා කර්ම කෙලෙස් ටිකක් තියෙනවා. ඒ කෙලෙස් ටික අවිද්‍යාවෙන් මේ ලෝකයට ආයතන ටිකට පතුරවලා ලෝකයට නිට්ට සැපදී බැලුවත් නිට්ටයයි සැපයි, හිතුවත් නිට්ටයයි සැපයි කියලා ලෝකයක් හදාගෙන තියෙනවා කියලා ලෝකෙ හැදෙන හැටි දන්නවා. මේ ලෝකෙන් මිදෙන හැටි දන්නෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. මෙහෙම බැලුවාම මේ ලෝකයට හම්බෙන විදිය දෙපැත්තම එකට යාවෙලා හම්බ වෙන්නේ නැහැ. තේරෙනවා කියන එක? ගැඹුරු වැඩිද? ගැඹුරු නැට කමක් නැහැ. හොද්දට මේවා අහන්න පුතේ. ගින්දරක් වගේ වේ. හාමුදුරුවමක් නෙමේ මේ ශාසනය ගෙනියන්නේ ගිනි පුපුරක් බිහි වෙන්නේ මම මේ කියන ක්‍රමය කළොත්. ඕගලංගේ අම්මා තාත්තා නෙමේ පුතේ, බොරුවක් වෙන්නේ හතර වර්ගයක් නිවන් දකින්නවා කියලා. මරුණත් ඒ ආයට ඊගාවට ඒ ඥාතිත්‍ය සීකරගෙන මෙහාට එනකොට නිවන්මග ඔගොල්ලෝ තියේ හදලා. ඒ තරම් අර්ථයක් කරනවා. හැබැයි කරන්නේ කරන්න පුළුවන් මේ වගේ මනසකට හොඳට මතක තබා ගන්න. මම කිසි වෙලාවක උගන්වන්නේ නැහැ ශිෂ්‍යයන්ට ප්‍රාර්ථනා කරන දෙයක්. මම පෙන්වන්නේ මරණින් පස්සේ විමුක්තිය. මම පෙන්වන්නේ ආ මෙහෙම වෙන්න ඇති නේද කියලා විතර්ක බලෙන් ගන්න සත්‍යයක්. ජීවිතයේ සැබෑම දෙයක් ඔප්පු කරලා පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේත් කළේ එකයි. මේ ගුණයටයි කියන්නේ ධර්මයේ සම්දිට්ඨිකයි අකාලිකයි. ඒපස්සික මෙහෙන්න මේ ඇවිල්ලා බලන්න ඕන කෙනෙකුට මම කියන්නෙත් ඒකයි. ඕ මේ කියන දේ බොරුද ඇත්තද වෙලා තියෙන්නේ, ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ මෙහෙමද නැද්ද කියලා පුළුවන් නම් වෙන ක්‍රමයක් පෙන්වන්න කවුරු හරි ඉන්නවනම් මේ ලෝකෙ මිදෙන්න වෙන ක්‍රමයක් පෙන්වන්න. සත්‍ය නම් එක කිසි කෙනෙකුට නෑ බෑ කියන්න බෑ, වෙනස් කරන්න බෑ. චක්‍රය අනිත් පැත්තට කරකවන්න බෑ. මේ ධර්ම චක්‍රයේ ස්වභාවය තමයි එක සැබෑම ධර්ම චක්‍රයක් නම් අපපතිවත්තියන් කිසි කෙනෙකුට දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත බඹුන් සහිත ලෝකේ කිසිවෙකුටත් අනිත් පැතර කරකවන්න බෑ. නෑ ඕක වැරදි, ඔහොම නෙමෙයි ලෝකෙ හැදුනේ, ඔහොම නෙමෙයි දුක හැදුනේ කියලා වෙන දුක්ඛ සත්‍ය පනවන්න, සමුදය සත්‍ය පනවන්න, නිරෝධ සත්‍ය පනවන්න, මාර්ග සත්‍ය පනවන්න වෙන ක්‍රමයක් නෑ. ඒ ඔය ටිකේ තියෙන බලයයි පුතේ මට තියෙන්නේ. යතින්ද කියලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතී අසම්ප කම්පියෝ තතු උපමං සප්පුරිසම් වදාම් යෝ අරිය සච්චානය වෙච්ච පසති. මොකද කියන්නේ, පොළොවයට හිටවපු කණුවක් ඉන්ද්‍රකීලයක් හතර දෙසින් හමන හුළඟින් කම්පා කරන්න බෑ, හොලවන්න බෑ. මහණේට උපමා කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච සත්පුරුෂයාගේ මනස කියනවා. මේ ටික මම සංකල්පයකින් විතර්කගතව කියන්න ගියත් මට නුවණක් තියෙන්න ඕනේ. එපමණකට නුවණක් ඇවිල්ලා. නමුත් මම කියන්නේ එක දෙයයි. වර්තමානයේ තුල කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂෙක් හැටියට සසර දුක් විඳින දුකට දායාද වෙච්ච හිමිකාරෙක් වෙච්ච ඕගොල්ලන්ට කටයුතු යමක් තියෙන මට හැකි පමණකින් මම කරනවා පුතේ, කළා දෙනවා. ඕගොල්ලොත් එහෙම යළුව තියෙන තාම. අඩුවක් තිබුණේ නම් තියෙන්නේ නම් ඕගොල්ලන්ගේ පැත්තේම මිසක මේ සේනාසනයට ආපු පැමිණි ඕගොල්ලන්ට දස්සෙමකවත් නැහැ පුතේ. මේ පැත්තට ඇඟිලි දික් කරන්න අඩුවක් පෙන්වන්න පෞද්ගලික චරිත වැඩක් නැහැ. අපි ආවේ යමක් සඳහා නම්, යම් විමුක්තියක් බලාගෙන නම්, ඒ ටික කියලා දුන්නේ නැත්නම්, කියලා දෙන්නේ නැත්නම්, ඒ ටිකේ හසුරුවන් නැත්නම්, මේ දැන් සසර දුකින් ඈතර වෙන සද්ධර්මයේ පහල කරලා දෙන්නේ නැත්නම්, ඒ තාක් ඒ ගුරුවරයාට ඒ ආචාර්යවරයාට අභියෝග කළ හැකි. නමුත් ඒ ටික කළා දෙනවා නම් කරනවා නම් කාටවත් මොකුත් කියන්නේ නැහැ. මං කියන්නේ පුළුවන්, ඕගොල්ලන්ට හරි පුළුවන් නම් නෑ ස්වාමිනා සෝකෝහම නෙමෙයි වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉඳී නම් පෙන්වන්න පුළුවන් කමක් තියෙනම් තියෙන හින්දානේ. මම වචනයක්වත් කියන්නේ නැහැ පුතේ, සාදු කියලා පිළිගන්නවා මිසක මොකද එහෙම පෙන්වන්න පුළුවන් කමක් ඒකේ තිබුණා. නොතිබුණා නම් පෙන්වන්න බෑනේ නේ, තිබුණු නිසානේ. එතකොට මං වැරද්දකින් මුදවගත්තු මහ කුසලයක් ඕගොල්ලන්ට වෙනවා. ඔගොල්ලෝ මට මහා සත්පුරුෂයෙක් වෙනවා. මම වැරදි දේ හරි කියලා අල්ලගෙන ඉන්නකොට ඒකෙන් මාව මිදෙවන්න. නමුත් මේ කතා කරන ටික මගේ දෙයක් නෙවෙයි නිසා, තථාගත ධර්මයේ නිසා මේක හොල්ලන්න බෑ කාටවත්. ඒ ධර්මයේ ගතියක් තියෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ දෙන්නෝනේ, දේවෙනවා මාරෙනවා බ්‍රහ්මනවා කේනචුවා ලෝකස්මින් කියලා. අපපතිවත්ති ධර්මයක්, අනාවත්ත ධර්මයක්, නැවත පෙරලන්න බැරි, වෙනස් කරන්න බැරි ධර්මයක්. උගලන්ට තේරෙන්න ඕන පුතේ, මේ අහිංසක ලෝකය පැටලලා තියෙන පැටලිල්ල කොතෙන්ද කියන එක. ඊට පස්සේ ඉගෙන ගත්තාම හරි පහසුයි ඒගොල්ලන් උගලවන්න, ඒක ලෙහන්න. ඉතින් පුතේ මේ අහිංසක ලෝකයව සසර දුකින් ඈතර කරවන්නෙක් වෙනින් පුතේ, මුළු ලෝකයක්ම තමන්ගේ සැප වෙනුවෙන් හැසිරෙනකොට තමන්ගේ සතුට වෙනුවෙන් පොඩි ගේ කෑල්ලක් හදාගෙන ගෑනු කෙනෙක් අරගෙන දරුවෙක් හදාගෙන තමන්ගේ සතුට වෙනුවෙන් සතුට වෙන ලෝකෙක මගේ ඔක්කොම සතුට අතහරින්න පුළුවන් නම් අහිංසක දුක් විඳින අහිංසක ජීවිතවල ඇස්වල කඳුළු නිවන්න සසර ඉපදෙමින් මැරෙමින් යන අහිංසක සත්‍යයන්ට පිහිට පිණිස මට ඒ ටික අතහරින්න පුළුවන් නම් මගේ පුතේ ඒක තමයි සත්පුරුෂකම. ඒ සත්පුරුෂ ගතිය හැමෝටම හිටින්නේ. හැබැයි ඒ සත්පුරුෂකමම ප්‍රමාණවත් එහාවත් සසර දුකින් ඈතර කරවන්න. පුතේ ඉරහඳ වියන් පහනක් වෙන්න එපා. ඇයි එහෙම කිව්වේ මම? පහන අනුන්ට එළියේ දුන්නට පහන යට අඳුරුයි පුතේ. ඉර තමාවත් එළිය කරගෙන ලෝකෙ එළිය ගන්නවා. හඳ තමාවත් එළිය කරගෙන ලෝකෙ එළිය ගන්නවා. මම ඕගලන්ට කියන්නේ නෑ, කියලා දුන්නේ නෑ පුතේ පහනක් වෙන්න. මම කියලා දුන්නේ ඉර හඳක් වෙන්න. යෝ හවේ දහරෝ බික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ සෝ ඉමං ලෝකං පභාසේති අබ්බහා මුත්තෝ චන්දිමා. ලදරු දහර තරුණ භික්ෂුවක් වුවත් යුඤ්ජති බුද්ධ ශාසනේ, මේ බුද්ධ ශාසනේ යෙදේනම් සෝ ඉමං ලෝකං පභාසේති, එයා මේ මුළු ලෝකෙම ආලෝකමත් කරනවා. මොකද්ද? අබ්බහා මුත්තෝ චන්දිමා, වැහිවලාවෙන් මිදුන හඳ යම්සේ තමාත් බබලවමින් ලෝකය ආලෝකමත් කරයිද? ඒ විදිහට යම් තරුණ භික්ෂුවක් මේ ශාසනය යෙදෙයි නම් එයා තමාවත් ආලෝක කරගෙන ලෝකෙට එළිය ගන්නවා. ඒ නිසා ඔගුලන්ගේ සසර පෙරපිනක් තියේ මගේ පුතේ. මං වෙනුවෙන් නෙමෙයි, මේ සේනාසනය වෙනුවෙන් නෙමෙයි. ඔබටත් මටත් පුතේ ඇස් දෙක දුන්න. උඹලටත් මටත් මේ අවිද්‍යාව ඕගෙන් ගහගෙන යන්න නැතුව ගොඩගන්ඩ අත දුන්න ඒ මහෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව වුණා. එක එක සත්වයක් හරි සතර දුකින් එතර කරවල දෙන්න අන්නේ බලාපොරොත්තු ඉෂ්ට කරල දෙන්න පුළුවන් නම් අපිට, ඒ බුදු හාමුදුරන්ගේ අදහස් ඉෂ්ට කරල දෙන්න පුළුවන් නම් අපිට, ඒ තමයි මගේ පුතේ අපි කල්යාණ මිත්‍රයෝ, අපි සත්පුරුෂයෝ. ඒක කරන්න බෑ කෙනෙකුගේ හිත නිර්මල නොවි වංකව වක්‍රව ඉන්න යාගේ ජීවිතය චරිතයම එයාට දඬුවම් දෙනවා. එයා අනුරාග සංසාරට හිමිකාරයෙක් වෙනවා. ඔබ විවෘත වෙච්ච තරමට, නිර්මල වෙච්ච තරමට, පිවිතුරු වෙච්ච තරමට, අවංක වෙච්ච තරමට, ඍජු වෙච්ච තරමට මේ සත්පුරුෂ ධර්මයේ ඔබ වෙත ගලාගෙන එනවා නිරායාසයෙන්. කිසි කලක අසත්පුරුෂ ගතිය ගෑවිච්ච මනසකටවත් ගලන ධර්මයක් නෙමේ පුතේ මේ ධර්මය. ඒ හින්දා ශාසනයට සේවයක් කරන්න නම් අපේ ජීවිතේ මනාව සුපවැත්මක් තියෙන්න ඕනේ, හදා ගන්න ඕනේ. ඒකයි නැවත නැවතත් කියන්නේ. යම් වචනයක් මං කිව්වම දෙපාරක් කියනකම් ඉන්න එපා පුතේ කියලා. එහෙම සිටිය යුතුයි පුතේ. මම ගහනවා නම්, බයිනවා නම්, දොස් කියනවා නම් ගෑවිච්ච තැන යන්න බෑ. කොච්චි වගේ නම් එයා එක්ක ඉන්නත් බෑනේ. කොච්චර බන කියලා දෙනවා නම් මේ සසරෙන් ඈතර කරන සද්ධර්මය අනන්ත සංසාරේ ගුටි කාලා තියෙන තරමට ඒද වැඳගෙන ඉන්න සුදුසුයි. නමුත් අපි එහෙමත් කරන්නේ නැනේ පුතේ මම. යම් වෙලාවක සැර කෙරුවොත් සැර කරන්නෙත් මේකේ තියෙන වටිනාකම දන්න හින්දා, මේකේ තියෙන වටිනාකම තේරෙන හින්දා, මේ ඔළුව වලට මේක කොහොම හරි බහැලුවොත් අනේ මෙයත් නිවිලා මෙයත් ආලෝකමත් වෙලා අනිත් අයත් සිසිල් කරනවා අනිත් අයවත් ආලෝක කරනවා නේද කියලා දකින හින්දා මට පක්ෂ නැහැ පුතේ පන්ති නැහැ කුල ભેද නැහැ ජාති ભેද නැහැ නිකාය ભેද නැහැ පාර්ශව ભેද නැහැ එකම ભેදයයි තියෙන්නේ විද්‍යාව හා අවිද්‍යාව කියලා කොටස් දෙකක් විතරයි මට පේන්නේ සමස්තයක්ම දෙවි මිනිසුන් සහිත ප්‍රජාවම එක කොටසක් එක ભેදයක් අවිද්‍යාව ප්‍රභේදයෙන් ප්‍රභේද කළ හැකි සත්පුරුෂ භූමියක් තියේ තම විද්‍යාවෙන් ප්‍රභේද කළ හැකි සත්පුරුෂ භූමිය සත්පුරුෂ භූමිය කියලා මෙච්චරයි තියෙන්නේ මම දකින්නේ ඉතින් මේ සත්පුරුෂ භූමියට එන්න පුතේ කියන එකයි මේ කියන්නේ තමන්ට පිටක් කරගෙන අනිත් අයටත් පිටක් කරගන්න කළා දෙන්න කියන එකයි කියන්නේ ඉතින් අද ඉඳලා මම කිව්වේ නම් සූත්‍ර වල අර්ථ ගන්න හැටි කියලා දෙනවා කියලා. නමුත් මම මේ ටික කියලා දුන්නේ මට හිතුණා මේ ටික වටී කියලා. ඕගලන්ට මේ ලෝකෙට වෙලා තියෙන්නේ මොකක්ද කියන එක ඒ ලෝකෙ මිදෙන්නේ කොහොමද කියන එක අපිට තේරෙයි. එතකොට මොකද ගොඩක් දෙනෙකුට හිතෙන්නේ අපිට ඉතින් කියන්න තරම් ජීවිතේ ප්‍රශ්නයක් නැහැ දුකක් නැහැ කියලා තැනකින්නේ. නේද? නමුත් ප්‍රශ්නේ විසඳිලා නැහැ මේ මම ඉන්නකම්. ගුටි කන්න පුළුවන්, බැනුම් අහන්න පුළුවන්. ඇස් අන්ධ වෙන්න පුළුවන්, කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්, අතපය කැපෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්. හානි වෙන්න පුළුවන් තමන් ඉන්නකම් ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒකයි මං කිව්වා බාහිර දේවල් ඔක්කොම පැත්තකින් තබන්න. මෙතෙන්ට එනකන් එන්නකො මේ ප්‍රශ්නේ තියෙන්නේ එකම උත්තරේ බාහිර ප්‍රශ්න විසඳනකොට මෙහෙ ප්‍රශ්නෙත් විසඳිලා මෙහෙ ප්‍රශ්න විසඳනකොට බාහිර ප්‍රශ්න විසඳිලා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා මේ දෙපැත්තේම ප්‍රශ්න ගැටලු දෙකම විසඳෙන්න තියෙන එකයි ඒ නිසා දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙනෙහි කරන්න ටිකක් තේරෙනවද? අපි මග වැඩි වඩනවා කියලා කළ යුත්තේ මොකද්ද කියන එක? කෙටියෙන් ගත්තොත් තමන් සහිත තමන් කියලා මේ සවිඥානික කයේ තමන්ව දකිනකම මේ සවිඥානික කයට තමන් කියලා බැඳිලා සෙනෙහස ජීවිත ආසාව තියෙනකම ඉඳලා බාහිර බොහෝ වස්තු බොහෝ සත්වයේ පුද්ගලිය ඇති බවට හම්බෙන පැවැත්ම තමයි දුක. ඔබඳු මට්ටම නිර්මාණය කළේ නිර්මාණය උනේ අවිද්‍යාව තණ්හාව කර්ම ආහාර කියන මෙන්න මේ ද්‍රව්‍ය කලමනා කීපයකින් එකපාරට නෙමෙයි කෙටියෙන් ගත්තොත් තණ්හාවී කියමු ආසන්න කාරණාවෙන් මේ සවිඥානක කයෙත් බැහැර කිසිදු නිමිත්තක් නැතිනම් වෙනස් වුණාට කැඩුනට බිඳුනට දුක එන්න පුළුවන් එබඳු කිසිම නිමිත්තක් නැති වෙනනම් ඒ ඔබගේ චන්ද්‍රාගය නැති තැනක් විය යුතුයි ඔබගේ සෙනෙහස ආදරේ නැති තැනක් විය යුතුයි. එහෙම නොවෙන්න නම් කැඩෙන බිඳෙන දේ තුලට ඔබගේ චන්ද්‍රාගය නොවෙන්න නම් ඔබ ඇත්ත දැක්ක යුතු කැඩෙන බිඳෙන වස්තු එන පැත්ත අනාත්මයි ඒව සිහි කළ හදාගන්න නිමිති ටික කෙලෙස් ටික චිත්ත සමුත්ථානයි මනෝමයයි අවිද්‍යාවෙන් මේ දෙන්න සම්බන්ධ කරනවා මේ දෙන්නගේ අවාහ විවාහ මංගල්‍යය තමයි අපිට දුක ගෙනත් දෙන්නේ අම්මා තාත්තා නිසා රූපේ තණ්හාව මුල් කරගෙන අවිද්‍යාව පියාගේ කෘත්‍ය කරනවා අවිද්‍යාව මුල් වෙලා මව්පිය දෙන්නගේ එකතු වීමෙන් හම්බ වෙනවා කවුද ඉපදුනා තමයි මං ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රත්‍ය අම්මවත් මරලා තාත්තවත් මරලා රටවැසියොත් මරලා නිදුකින් නිවන් පුරට යන්න කියලා දේශනා කළ සූත්‍රත්‍ය මේ ලෝක විවහාරය ගැට ගහන්නේ මටක් ගලන්නේ පැතිවලටනේ. එතකොට ඒ වගේ මෙතනදී මේ සියලු ප්‍රශ්න ටික निराකරණය කරගන්න තියෙන කෙටි ක්‍රමය අපි ඔක මෙහෙම ගත්තොත් ස්පර්ශ ආයතන 6ම අරමුණු වල ස්වභාවය අතීත වර්තමාන අනාගත තුන් කාලෙම ආධ්‍යාත්මික බාහිර ඖදාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ හැම වස්තුවකම ස්පර්ශ ආයතන 6යි තියෙන සැබෑම ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. එබඳු දේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිහි කළ අරගෙන එබඳු දේ සිහි කළ හැකි විද්‍යාවෙනුත් ඈ ඒක රහතන් වහන්සේ කෙනෙකුට සිහි කළ යන්න පුළුවන්. හිතන්න කියන්න කරන්න පුළුවන්. අවිද්‍යාපච්ච සංඛාරා කියන දෝෂී දෝෂය අවිද්‍යාවෙන් කියනකොටම මේ පෙනුණු මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය නොදන්නා නොදක්නා කමින් ඒ දැකපු රූපේ හෝ සද්දේ හෝ ගන්ධේ හෝ රසේ හෝ ස්පර්ශේ හෝ ධර්මාරම්මණයන් හෝ සිහි කරගෙන අවිද්‍යාපච්ච සංඛාරා හිතින් කින් කිරින් කළොත් ඒ තුල තියෙන්නෙම නিত্য සප ආත්ම සුභ කියන දේවල් කළත් ප්‍රශ්නයක් නෑ. හැබැයි කරන්නේ එහෙම අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන්මයි කරන්නේ. නමුත් මෙතෙන්ට හෝ සීහ පිහිටියොත් අකුසල කර්මයක් අකුසලයේ බව දැනීමම කුසලයක් වෙනවා කියලා මග ආයත උපදව ගන්න පුළුවන්කම හිතින් කින් කිරින් කළොත් ඊට පස්සේ හිතන කියන කරන එකට සංඛාරයටත් අවිද්‍යාවේ නැද කමාවොත් මොකද වෙන්නේ? මේ ටික පෙනුණු පැත්තට යා කළොත් එපමණකින්ම සියලු මානර්ථය සිද්ධ වෙනවා. මායාවේ භූමියට ගියා. ඔබ ආපහු ස්පර්ශ ආයතන 6 පැත්තට ගියොත් රූප පැත්තට ගියොත් මෙබඳු මනසකින් තණ්හාවෙන් රූප පැත්තට ගියොත් කෙලෙසේකින් රූප පැත්තට ගියොත් මඤ්ඤණාවෙන් ස්පර්ශ ආයතන 6 පැත්තට ගියොත් අවිද්‍යාවෙන් ස්පර්ශ ආයතන 6 පැත්තට ගියොත් ඔබ ගියේ මායාවේ භූමියටයි කියලා දකින්න. ඔබ බැඳිලා මායාවට කියලා දකින්න. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පයක් කළොත් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දන්නවා. දන්න ඇත්ත දකිනාකම නිසාම ඔබ සිහි කරගෙන සිහි කරගත් දෙයට නෙක්ඛම්ම සංකප්ප කල්පනා ව්‍යාපද සංකල්පන අවීංස සංකල්පනා කියන්නේ කාම වස්තු නිර්මාණය නොවන කපන කොටන මිනිස් සත්ව පුද්ගලිය අහු නොවන විදිහට අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවය සිහි කළොත් පිනුණු පැත්තේ ඒක මේකට යා කළ ගමන පමණකින්ම ඔබ නිවන් මඟ. ස්පර්ශ ආයතන 6 කොහාටවත් ආයේ දෙන්නේ නෑ. නේවාචේ නාපචේ ගාමනි ධර්ම රස වෙන්නෙත් නෑ අස් වෙන්නෙත් නෑ. ඒකට අවිද්‍යාපච්චය සංඛාරා උනොත් රස වෙනවා, අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා උනොත් අස් වෙනවා. ඒක කරන්න තියෙන දේ තමයි මොකද්ද මම කිව්වේ, මේ දෙපැත්තක් තියෙනවා කියලා දැනගන්න. සිහි කරන දේ කිසි කලක පෙනුණු පැත්තට තබන්න එපා කෙලෙස් වශයෙන්. පෙනෙන දෙයට කෙලෙස් වශයෙන් සිහි කරන ගන්න එපා. එහෙම බැරි වෙන්න නම් දෙපැත්ත පෙන්වන්න. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පාද කියන මේ ධර්මතා ටික ඉගෙනගත්ත පමණකින් ඉගෙන ගන්න ඕගොල්ලන්ට මේ පැත්තේ තියෙන ශුන්‍යතාවය දකින්න පහසුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මහණෙනි යම් දුකක් වෙනවා නම්, යම් උපద్రවයක් ඇති වෙනවා නම්, යම් හානියක් ඇති වෙනවා නම් බාලයටමයි ඇති වෙන්නේ. පණ්ඩිතයාට ඇති වෙන දුකකුත් නැහැ, උපద్రවයකුත් නැහැ, හානියකුත් නැහැ. ඒ නිසා විමසා බලා කටයුතු කළ පඬිතෙක් වෙන්නේ. ස්වාමිනේ කෙසේ විමසා බලාද? ආනන්ද, ස්කන්ධ වතෙන් ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සම්පද වශයෙන් විමසා බලා කටයුතු කළ දක්ෂෙක් වෙන්න කිව්වා. ඒ කියන්නේ මේ ස්කන්ධ ටිකේ ස්වභාවය, මේ ආයතනයන්ගේ ස්වභාවය, මේ ධාතුන්ගේ ස්වභාවය තේරෙනකොට ඒක සිහි කළා අරගෙන පුද්ගලයෙක් හැටියට හැසිරෙන ගතිය අඩු වෙනවා. හැසිරෙන්න හදනකොට නෑ මේක වැරදි, පෙවුනේ මෙහෙම දෙයක් නේ, ඇහුනේ මෙහෙම දෙයක් නේ කියලා කැබුවොත් මේ අනතර වෙනවා. පුතේ, පෙනෙන දෙයට රාග දේශ මොහ වශයෙන් හිතන්න පුළුවන් නම්, හිතන දේ මේ පෙනෙන ස්පර්ශ ආයතන හයටත් ගැට ගහනවා නම්, ගැට ගහලා පෙනුණු දේ පෙනෙනකොටම ආපහු මේ කෙලස් ටික සිහි කරගන්නවා නම්, කෙලස් ටික සිහි කරගත දේ පෙනුණු දෙයට තියෙනවා නම්, මේ ආත්ම සංඥාව දෙපැත්තට මේකට යා කළොත්, යා කරන වැඩේ කරමින් ඉන්නවනම් කවදා ලෙහිද ලෝකෙ කියන්නකෝ? කවද මේක ගෙවෙයිද? කවදා ලෙහෙයිද? ලෙහෙයිද මේක? දෙන්නේ. ඒකයි රහත් අනිත් කටිය රහත් උනට මම රහත් වෙන්නේ නැත්තේ, මන්නේ මේ වැඩේ කරන්නේ. ඉතින් මේක ලෙහෙන වැඩේ කරන්න වෙන්නේ කාටද? Tamanටමයි. ගහගත්තේ ගැටේ තමන් නම් ලියන්න වෙන්නේ තමන්ටමයි. ඔන්න ওই ටික ගැන නිසක වෙන්න. තේරුණානේ? මේ අනාත්ම ස්වභාවය හැමදාම ලෝකේ ඇත්තක්, ලෝකයට වැහිලා. ඒක කියලා දෙන්න කෙනෙක් නැතිකමයි මුලින්ම හිටියේ. ඒකේ වැරද්දට හදාගත්ත කෙලස් ටික යහ කළා පිරුණු දෙයට. එදා ඉඳන් වැස්ම තුලම බලන්නේ පුද්ගලයෙක්ව, සිහි කරන්නේ පුද්ගලයෙක්. බලන්නේ සල්ලි මිල මුදල් තමයි සිහි කරන්නේ වටිනාද? ඇහැට පේන්නේ සල් රිදී මුතු මැණික්මයි. ඉතින් මනස පැත්තන තිර වෙලා, පංචායතන පැත්තන තිර වෙලා, මේ දෙපැත්තම එකයි යාට. ඉතින් ඇලීම බැඳීම ලෝකයේ තුල හිරවීම පුදුමයක් නෙවි. ඕක ඔය කරන ක්‍රමය කළොත්, මුළු ජීවිත කාලෙම කළොත් ওই මට්ටමුනේ තියෙන්නේ, ලෙහෙන්නේ. ඊගොඩ උපදින ජීවිතයකත් ඕකම නම් කරන්නේ, ඔහොම 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 කළොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ පටිච්ච සම්පද ඒ දන්න කෙනෙක් විතරයි මේ පෙන්වන්නේ මෞමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයට වැඩි කියන මගේ වචනේ පිළිගන්නේ කියලා. ඔය විදිහට අම්මා තාත්තා හදාගෙන දුක් විඳපු දුක කොච්චර කාලයක් කරන්න ඇද්ද මේක? හිතන්නකො ලේසිද කියලා. සෙල්ලමකුත් නෙමෙයි පුතේ මේ කරන්න හදන්නේ. ඕගලන්ට ඇස් තියෙනවා නම් මෙපමණකනුත් තේරලා තියෙන්න ඕනේ ජීවිතේ. අපි හිඳලා තියෙන්නේ පුදුම තැනකනේ කියන එකක, පුදුම වලකනේ ඉඳලා තියෙන්නේ කියන එක. ඇස් ඇරෙන්න ඕනේ, පේන්න ඕනේ. මේක ලෙහගන්න පුළුවන් එකම තැන, එකම ක්‍රමේ, එකම ගැට් ආයුධය තියෙන්නේ මේ ශාසනය, මේ ඥාන දර්ශනය විතරමයි කියන එක ඔයගලන්ට තේරෙන්න ඕනේ. වෙන යන්න, ලෝකයට යන්න, හිරවෙන්න යන්න තැනක් නැහැ. මහා විශාල ගිනි ගොඩක් ඇවිලෙනකොට ගිනි ගොඩ ඇතුලේ තියෙනවා නම් යකඩ කෑලි, ටින් කැබලි, බෙලෙක් කෑලි, තහඩු කෑලි, අපිට කිය හැකිද, කියන්න ඕනේද? මේ ගිනි ගොඩ ඇතුලේ තියෙන ඉඳ තහඩුවත් රත් වෙලා, ටින් එකත් රත් වෙලා, බෙලෙක්කෙත් රත් වෙලා කියලා එකින් එක කියන්න ඕනද? මේක ඇතුළේ තියෙන ඔක්කොම රත් වෙලා කියලා කිව්ව හැකිනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වෙන සබ්බම් වික්කවේ ආදිත්තං, මහන්නේ සියල්ල ඇවිල ගන්නා ලදී. මොකද්ද? චක්කුම් වික්කවේ ආදිත්තං, රූප ආදිත්ත, චක්කු විඥානං ආදිත්ත. දැන් මනසේ ගතිය පෙනෙන පැත්තට පෙනෙන ගතිය මනසේ පැත්තට යා කරලා ලෝකේ හදාගත්තට පස්සේ දැන් මේක ඇතුළේ තියෙන සියල්ලම ජරා මරණ දුකෙන් තවර්ගා තියෙනවා. ජරා මරණ දුකෙන් මිදিলা දෙකක් වන්. තන්නේ වචනෙන් කිව්ව හැකි. මහණෙනි සියල්ල ඇවිල ගන්නා ලදි. කුමන සියල්ලද? ඇහැ ඇවිල ගන්නා ලදි, රූපය ඇවිල ගන්නා ලදි, චක්කු විඤ්ඤාණය ඇවිල ගන්නා ලදි, චක්කු සම්පස්සය ඇවිල ගන්නා ලදි. මේ ලෝකයට කියන්නේ කුමකින් ඇවිල කේනාදිත්තං ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් රාග දේශ මොහංගෙන් ඇවිල ගන්නා ලදි. දැන් ඇවිලගෙන නැද්ද මේ දෙක යා කළහම? ගිනි පුපුර තැබුවම මෙහාට දැන් ඇවිලිලා පුතේ. එහෙනම් මිදෙන්න නම් ගින්න නිවන්න නම් නිවෙන්න නම් මොකද කරන්න ඕනේ? සම්මාදිට්ඨි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ටික වෙන මොකටකට ගහන්න? ඒ ටික ආරම්භය නිත්‍ය සැප වශයෙන් හැසිරිලා හැසිරෙන එක මේකට යහකරන දෙන්න එපා. ඔගොල්ලෝ ඕක ගිහි ගෙදරක ඉඳලා කරන එක ලේසි නැති නිසාමයි පුතේ මහනෝනේ. දැන් මේක කළ හැකි ඉඩ තියේ. මේ වතක් පිළිවෙතක් කරන්න නැතිකම ඉඩ නැතිකම හැටියට දකින්න එපා. ඕන තරම් ඉඩ තියේ වැඩ කටයුත්තක් කරමි. ගිහි ගෙවල් වල බෑ කිව්වේ කවුරුවත් නිකන් කණ්ඩ දෙන්නේ නැහැ. නිකන් බොණ්ඩ දෙන්නේ නැහැ. අඳින්න දෙන්නේ නැහැ. ගෙවල් දොරවල් හදලා දෙන්නේ නැහැ. බෙහෙත් එහෙත් දෙන්නේ නැහැ නිකන්. ඔය ටික හොයාගන්න නොයේ උපායන් කරන්න වෙනවා. රස්සාවල් කරන්න වෙනවා. අවුවෙන් වැස්සෙන් පින්නේ මැසේ මදුරු අවුසුලඟුළු පීඩා විඳින්න ඕව හොයන්න වෙන්නේ. ඕව හොයාගෙන මේකකුත් කරනවා කියනකොට කාලේ නැහැ, ලේසි නැහැ. නමුත් මේ ප්‍රත්‍ය ටික ඔක්කොම අහිංසක ලෝකය ඕගලන්ට දුන්නේ මොකකටද? දීලා කියන්නේ මොකද්ද මේ? අනේ අපිට බැරි වුණාට උභවහන්සලා හරි මිදිලා අපුව මේකෙන් ගලවන්න ස්වාමීන් වහන්ස කියන වචනේ කියනවා පුතේ. නොකිව්වට මේ දෙන දාන ටිකෙන් මෙච්චර අතපය හයිය තියන තරුණ අපිව ජීවත් කරන්න මොකටද මේ? සමහර විට යන්න පණ නැති වෙවුල වෙවුල හැරමිටියක් අරගෙන වැඩට ගිහලා හම්බ කරලා කණ්ඩ දෙනවා මේ තරුණයන්ට. ඇයි එහෙම දෙන්නේ මයික පුතේ? හිතපල්ලා ඔළුව තියෙනවා නම් බලපල්ලා සැරලා ඔළුව තියෙනවා. මේක ඇතුලේ කාලා බිල නිදාගෙන හිටියොත් අපිට අපි ණය නැද්ද? වාද විවාද වෙවි, කේලම් කිය කිය, කේලම් හොය හොය එක එක දේවල් කර කර හිටියොත් අපි ණය නැද්ද? අපිට යමක් සඳහා නම් මේ ටික දෙන්නේ. ඒ ටික අපි කරනවා නම් මගේ පුතේ, ඒ ටිකට උත්සාහවත් වෙයි නම් අපි ණය නැහැ. ඒ නිසා අනන සුඛය කියනක පැවිද්දට ත්‍රිද්ද හැකි විඳින්න පුළුවන් ණය නැති සැපය. ඒක අනවජ්‍ය සුඛය අනන සුඛය කියන එක පැවිද්දට විඳින්න පුළුවන්. ඒක විඳින්න පුළුවන්කම වෙන්නේ මෙන්න මේ වගේ ඥාන දර්ශනයක් හඹාගෙන යන මනසකට. අරතරම් වෙවුල වෙවුල කියලා යමක් හම්බ කළා දුන්නත් ඒ දීලත් උන්ද නැයයි. ඒ බඳු කෙනාට මිසක මෙයා ණය නැහැ. මොකද එයාට එක බණපදයක් කියලා දුන්නත් එයාව ඔය ජීවිතේ වෙවුලන කමින් අනන්ත සංසාරේ ඔය වගේ වෙනම් කමින් එයාව මුදවන නිසා. අන්න ඒ වගේ අර්ථයක් සිද්ධ කරන්නයි මේ පැවිද්ද තියන්නේ කියන එකත් දොඩට සිහි කල්පනාව තියාගන්න. එහෙනම් අම්මගේ පුතේ උගලන්ට අරක කරන්න මේක කරන්න කීකරු වෙන්න කියලා ගවයන් රකින එඬේරෙක් වගේ පිටිපස්සෙන් කෙවිතක් තියාගෙන ඉන්න ඕනේ නැහැ මගේ පුතේ. උගලන්ට නුවණක් තියෙයි. ඕගොල්ලෝ හිතලා හික්මෙන්ද මේ අර්ථය දන්න දකිනකම නිසාම මේ අර්ථයට පමුණුවන් අනිසග් බ්‍රහ්මචාරින් වහන්සේලා දෙකට එකතු කරගන්න. එහෙම වුණාම ඕගොල්ලන්ව මේ මාවතට ගෙනිය ගන්න ගෙනියන අපිට පහසුයි. පුතේ ඕගොල්ලොන්ව මේ තත්ත්වෙට තියන්න කශ්‍යප පොඩි හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ, මම වෙහෙසක් දරනවා. මම තමයි ඕගොල්ලෝ අල්ප වෙහෙසක් දරන්නේ. අර දෙන්න එහෙම නෑ පුතේ. බොහෝ වෙහෙසක් දරනවා. ඉතින් දිවි හේතුයෙන්වත් අසපුරුෂකමක් හිතන්නවත් කරන්නවත් එපා කීකරු වෙන්න. මුන්න වැඩක් ඕගොල්ලෝ පුතේ සමහරට මාස ගණනක් එක දිගට වැඩක් කරන්න යෙදුනා. ඒත් ගෙදරින් આવට වඩා ඕගොල්ලෝ වෙනස් පුතේ. ඔගොල්ලෝ වෙනස්මයි. එක කුසලයක්මයි. මොකද මේ වගේ දර්ශනයක් තියෙන, මේ වගේ දැක්මක් ඇතුව, මේ වගේ දැක්මක් ජීවත් කරවන්න මේ කරන්නේ අපි. පුද්ගලයෙක් ජීවත් කරවන්නද මේ, ආයතනයක් ජීවත් කරවන්නද මේ, කෙලෙසයක් ජීවත් කරවන්නද මේ. ඒකත් හොඳට මතක තබා ගන්න. කරන වතක් පිළිවෙතක් සතුටින්ම කරන්න. ඒ වගේම මේ පෙන්නපු බණ ටික උත්තට අහන්න, තර්ක කරන්න ඕන පුතේ. ඔළුවක් නෙමෙයි තියෙන්න ඕනේ ගින්දරක්. බුදුහාමුදුරු දේශනා කරන පොඩි කියලා හිතන්න එපා කියලා හතර දෙනෙක් නේ. කවුද? හාමුදුරු පොඩි, හාමුදුරු පොඩි කියලා හිතන්න එපා. සර්පයා පොඩි කියලා හිතන්න එපා. ගින්න පොඩි කියලා හිතන්න එපා. රජකුමාරයා පොඩි කියලා හිතන්න එපා. මොකද ලේසි නෑ ඒව මහත් භාවයට පත් වුණාම. ගින්න පොඩි නෑ, ඒක පැතුරුනොත් ගම් නගර පිටින් දවාලන්න පුළුවන්. සර්පයා පැටිය පොඩි නෑ කෑවොත් විසමයි. රජකුමාරයා පොඩි නෑ ලොකු වෙච්ච දවසට සම්පූර්ණ පරම්පරාවක් නැසිය හැකි. හාමුදුරුව පොඩි නෑ, අවිද්‍යාවේ සහිත ලෝකයක්ම නැසිය හැකි. අජරාමර බව අහිංසක ලෝකයකට බ්‍රහ්මයන්ට තිගෙන්නේ හැකි. ඒ නිසා මෙන්න මේ ටික කරන්න මං කිව්වේ. මට කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට කරන්න පුළුවන් නම් මෙච්චර බණ කියලා දෙන මං විදිහ එක දෙයක්. මොකක්ද? කොයි වෙලාවක හරි මම මොන හරි උගන්වනකොට නෑසුවම්නම් සෝය වචනේ ඕකට වඩා මෙන්න මේ අර්ථය සුදුසුයි කියලා මට හිතෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් කවුරු හරි එච්චරට දක්ෂ වෙලා එයා මට කරන උපකාරය. මොකද එයා ශාසනයේ ගෙනියන්න හොඳ ඔළුවක්. මේ ශාසනයට අහිංසක මිනිසුන්ට හොඳ සැරහැටියක්, අහිංසක සත්වයන්ට හොඳ සැරහැටියක් නැගිටින්න. ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ දකින්නකොට කෑ ගහන්නේ, නිදාගින්නකොට කෑ ගහන්නේ ඒ හින්දා පුතේ, අනාදරයට නෙමෙයි. මං කිව්වේ අල්ලපු ගෙදර ළමයිට අපි ගහන්න බයින්ද යන්නේ. අපේ ගෙදර ළමයිට නම් අපි ගහනවා බයිනවා, අම්මලා ගහනවා බයිනවා. ඇයි අල්ලපු ගෙදර ළමයිට ගහන්න බයින්ද යන්නේ නැත්තේ? ඒ තමන්ගේ නෙමෙයි නිසා, හදාගන්න ඕනේ නැතිකම නිසා. ඇයි තමන්ගේ ළමයිට ගහන්න බයින්නේ? තමන්ගේ නිසා, හදාගන්න ඕනේ කම නිසා. ඒ හින්දා කාශ්‍යප හමුදුරුවන්, මමවත් රාහුල හමුදුරුවන් ළඟපාත තියෙන පන්සලට පිරුවන්ට ගිහිල්ලා ඉන්න හමුදුරුවන්ට බයින්ද යන්නේ? මගේ නෙමෙයි නිසා, අපේ නෙමෙයි නිසා, හදාගන්න ඕනේ නැති නිසා. ඕගොල්ලන්ට ගහන්නේ නැහැ, නමුත් බයිනවා, සැර කරනවා, මේක කරන්න එපා කියනවා, වෙලාවට එන්න කියනවා. ඇයි ඇයි එහෙම බයින්නේ? ඇයි සැර කරන්නේ? මගේ නිසා, අපේ නිසා, හදාගන්න ඕනේ නිසා. බණින කමින්ම දකින්ද, දොස් කියන කමින්ම දකින්ද අපිට සෙනෙහසයි කියලා, ආදරේ කියලා අපිව හදාගන්න හදනව නේද කියලා දකින්ද. මට බැන්න නේද කියලා තරහෙන් නෙමෙයි පුතේ හිතන්න ඕනේ, ඒක කෘත්‍යයෙන් හිතන්න. පිස්සු නෑනේ මනසේ නේද? පිස්සු නම් පිස්සු, ඔයාවුනොත් පිස්සු. ඕකට ඔය බයින්නේ කී හැගේ? ඈ එහෙම නැතුවත් මොහොනවට හරි කෑ ගහනවා නම් එතකොට ඇයි මේ කෑ ගහන්නේ කියලා අර්ථය මෙනෙහි කරන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි.